නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යං කිංචි දුක්ඛං සම්භෝති සබ්බං ආහාර පච්චයා ආහාරානං නිරෝධේන නත්ති දුක්ඛස්ස සම්භවෝ ඒතමාදීන වඤ්ඤත්වා දුක්ඛං ආහාර පච්චයා සබ්බාහාරං පරිඤ්ඤාය සබ්බාහාරං අනිස්සිතෝ ආරෝග්‍යං සම්මදඤ්ඤාය ආසවානං පරික්ඛයා සංඛාය සේවී ධම්මට්ඨෝ සංඛං නොපේති වේදගූති සද්ධා බුද්ධ සම්පන්න පින්වතුනි, අදත් අපි මේ සුපුරුදු විදිහට සතියකට වරක් එකතු වෙලා ඉන්නවා. ඉතින් මේ පිරිසට මම කැමති යම්කිසි ධර්මදේශනාවකට මාතෘකාවක් කරන්න. මොකද්ද? අපි හැම දෙනාම යම්කිසි විදිහක මේ ජීවිතේ පවත්වන්න, ජීවිතේ නඩත්තු කරන්න යම් යම් දේවල් වල යැපිලා ඉන්නෝ. යම් යම් දේවල් මත යැපිලා තමයි අපි මේ ජීවිතේ නඩත්තු කරන්නේ, ජීවිතේ පවත්වන්නේ. ඉතින් කෙනෙක් හිතනකොට, කල්පනා කරනකොට තේරෙනවා අපි හැම දෙනාම මේ ජීවත් වෙන පිරිස මෙන්න මේ ආහාරය මත යැපිලා ජීවිතේ පවත්වනවා, ජීවිතේ නඩත්තු කරනවා. ආහාරය නැතුව අපිට ජීවත් වෙන්න හැකියාවක් නැහැ, ඒ පිළිබඳ හැකියාවක් නැහැ. ඉතින් ඒකෙන්ද ජීවත් වෙන, ජීවිතේ පවත්වන හැම දිනාම අන්නර ආහාරය යම් කිසි විදිහක පරිභෝග කරන්න, ආහාරය භාවිතා කරන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඒ විදිහේ අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් මට හිතුණා අද මෙන්න මේ මාතෘකාව ඔස්සේ පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරගන්න, අපිට පුළුවන් ශක්ති ප්‍රමාණයෙන් කරන්න උත්සාහයක් ගන්න කියලා මට අදහසක් ආවා. මොකද ගිය සතිය අපි යම් යම් කතන්දර ටිකක් කියාගෙන යනකොට මෙන්න මේක පොඩ්ඩක් ටච් වෙලා ගියා. මෙන්න මේ ආහාර කියන මාතෘකාව පොඩ්ඩක් ටච් වෙලා ගියා. ඉතින් අපි බලමු අද පුළුවන් විදිහට මෙන්න මේ ආහාර කියන මාතෘකාව ගැන පොඩ්ඩක් කතා කරන්න, ඒ පිළිබඳ පොඩි පරීක්ෂණයක් කරන්න. ඉතින් මුලින්ම මතක් කරෝ, දැන් මේ ලෝකෙ දිහා බැලුවාම, මේ ලෝකේ විවිධ කටයුතු කරන මිනිස්සු දිහා බැලුවාම අපිට නොයෙකුත් විදිහට දකින්න පුළුවනි මෙන්න මේ ආහාරය කොහොමද ඒගොල්ලෝ පරිභෝග කරන්නේ, මේ ආහාරයට කොයි විදිහටද ඒගොල්ලෝ යොමු වෙලා තියෙන්නේ කියලා දකින්න පුළුවන්. අද ලෝකේ මේ වැඩිම මිලක් ගෙවලා රාත්‍රී ආහාර වේලක් ලබා දෙන ස්ථාන කීයක් බිහි වෙලා තියෙනවද? ඒගොල්ලෝ බොහොම උනන්දුවෙන්, බොහොම ප්‍රණීත විදියට අපිට ආරාධනා කරනවා මෙන්න මේ අපි ළඟට එන්න, අපි ළඟට එන්න. එතකොට අපි ඔන්න ඔය මේ ආහාර පිළිබඳ තියෙන ආසාව, මෙන්න මේ දේවල් පිළිබඳ තියෙන ආසාව උපරිමෙන් අපිට හැකි පමණින්, හැකි උපරිමෙන් ඒ සන්තර්පණය කරන්න, පුරවන්න අපිට ශක්තියක් තියෙනවා කියලා මේ පිරිස කියනවා. බොහොම අලංකාර ආරාධනා අපිට දකින්න පුළුවන්. ඉතින් ඒ වගේ දැනකට ගියොත්, බොහොම විශාල මුදල් මල්ලක් අරගෙන ගියොත්, අන්න හිතූ විදිහට නොයෙකුත් ආහාර වර්ග, ඒ වගේම මේ ඉන්ද්‍රියන් පිනවන්න අවස්ථාව ඒගොල්ලෝ සලසලා දෙනවා. ඉතින් එක තැනක සඳහන් කරනවා, මොකද්ද, අපි ළඟට එන කට්ටියට අපි ආහාර බඩ රස පුරවනවා විතරක් නෙමෙයි, අපි මේගොල්ලන්ට හොඳ ලස්සන රූපත් පෙන්වනවා. අපේ මේ කෑම කාමරේ වටේට තියෙන බිත්ති ඔක්කොම අන්න රූප දනවන්න පුළුවන් විදියට හදපු බිත්ති. අපි මේ කෑම ලබා දෙන මේසෙත් අන්න රූප දනවන්න පුළුවන් විදියට හදපු මේසයක්. එතකොට හැම ආහාර ඒ කොටසක් එක්කම, හැම කෝස් එකක් එක්කම අන්න මොකද්ද, අපේ බිත්තියේ ස්වරූපේ මාරු වෙනවා, බිත්තිය ලස්සන වෙනවා. ඒ වගේ මේ ආහාරයට ගැළපෙන විදියට මේසේ පාට මාරු වෙනවා කියලා මේ කට්ටිය කියනවා. ඉතින් ආහාර ඒ විදිහට කොටස් 10ක් 15ක් කාගෙන යනකොට අන්න ඉතින් විවිධ රූප බිත්තිවල මැවෙනවා. ඊළඟට විවිධ ඒකට ගැළපෙන, ඒ ආහාරයට ගැළපෙන සංගීතයක් මතුවලා එනවා. අන්න ඒ විදිහට මේ රස ඉන්ද්‍රිය විතරක් නෙමෙයි, අපි මේ අනිත් ඉන්ද්‍රියනුත් පුරවනවා කියලා මේ පිරිස අපිට ආරාධනා කරනවා. ඊළඟට සාමාන්‍ය ආහාරය ගෙනහල්ලා එතන මේසට විවර කරනකොට අන්න මුළු මේසෙ පුරාම හොඳ සුවඳක් විහිදීගෙන යනවා. ඊළඟ මේ දිවයට දැනෙන විවිධ රස දනවන කොටස් ඒ ආහාරයට එකතු කරලා තියෙනවා. ඔන විදිහට මේ ඉන්ද්‍රියන් වැඩි හරියක් පිනෝලා අපේ ආහාර වෙල ගන්න කියලා මේගොල්ලෝ අපිට ආරාධනා කරනවා. අපි ළඟට ඇවිල්ලා බලන්න කියලා මේ කට්ටිය අපිට ආරාධනා කරනවා. ඒ වගේම සමහර තැනක අන්න මොකද වෙන්නේ, මේ ආහාරය කොච්චර ගණන්ද කිව්වොත් මේක ගෙනහල්ලා පිළිගන්නන්නේ, මේක ගෙනහල්ලා ඉස්සරහන් තියන්නේ රත්තරම් භාජනවල. රත්තරම් භාජනවල බොහොම වටිනා භාජනවල. ඉතින් අන්න මොකද ආහාරයෙන් පස්සේ ඒ භාජනේ සුවනීය එකක් විදිහට මතක සටහනක් විදිහට අන්න ගෙදර අරගෙන යන්න පුළුවන් කියලා මේගොල්ලෝ තව ඒ පැකේජ් එකට ඔන්න තව කෑල්ලක් දාලා ඒකත් අපිටම ලබා දෙනවා කියලා කියනවා. ඒ වගේම තව ඔය ලංකාවේද කොහෙද තැනක තියෙන මොකද්ද මේක, මේ අතුරුපසක් මිල කොච්චරද? ඩොලර් 14,500ක්. එතකොට අතුරුපස ගත්තාම ඒ අතුරුපසේම කෙරෝලේ තියෙන ඔන්න මැණික් කැටේකුත්. එතකොට අතුරුපස ගන්න කෙනාට අන්න මැණික් කැටෙත් අරගෙන ගෙදර යන්න පුළුවන් කියලා ඔන්න ඔය විදිහට නොයේකුත් ක්‍රම මගින් මෙන්න මේ ආහාරය උපරිමෙන් අපි ලබා දෙනවා අපි ළඟට එන්න කියලා ආරාධනා කරනවා. ඉතින් ඔය ඒකාන්තයක් අන්න ඔය විදිහට ආහාරේ නොයේකුත් විදිහට ඒ විනාශකාරී විදිහට මුදල් වියදම් කරමින් මෙන්න මේ ආහාරයෙන් සන්තෘප්ත වෙන්න කෙනෙක් උත්සාහ කරනවා. ඒ වගේම තවාන්තයක් තියෙනවා. මොකද්ද? තමුන්ගේ ශරීරය නඩත්තු කරන්න පමණට ආහාර ගන්නේ නැතුව අන්න වියැකිලා යන ස්වරූපයකට මෙන්න මේ ශරීරේ විනාශ වෙලා යන ස්වරූපයකට වැටෙනවා. ඒ විද්‍යාන්තෙකුත් තියෙනවා. ඉතින් අපි අහලා තියෙනවා හැමෝම දන්නවා මොකද්ද, අන්නේ බුදුරජාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලේ අවුරුදු 6ක් පමණ කාලයක් අන්න ඒ විදිහට ආහාර ගන්නේ නැතුව, හරියට ආහාරයක් ගන්නේ නැතුව අන්න අර වැරදි දිට්ටියක් අල්ලගෙන කටයුතු කරා. ඒ බෝධිසත්වයන් වහන්සේ විදිහට මේ ශරීරයට දුක් දුන්නා. මේ ශරීරය හරියට නඩත්තු කරන්නේ නැතුව ඉතින් අන්න මොකද උනේ, අන්න මේ මරණේ අද්දරටම ආවා. එතන සඳහන් කරනවා, මම මේ බඩ ඇල්ලුවාම මට අහුවෙන්නේ කොන්ද, කොන්දේ ඇට ටික තමයි මට අහුවෙන්නේ. ඊළඟ මගේ ඇහැ ඇතුළට ගිලිලා ගිහිල්ලා, ඇස් දෙක ගොඩාක් ඇතුළට ගිහිල්ලා දිලිලා ගිහිල්ලා, මගේ හමස් දිය වෙලා ගිහිල්ලා, මම මෙන්න මේ වගේ මරණ මොහොතේට මරණට වැටිලා ඉන්නකොට මට මෙන්න මේ විදිහේ දෙයක් කල්පනා වුණා. මොකද්ද කල්පනා වුණේ? මෙන්න මේක වැරදි කියලා පොඩි අදහසක් ආවා. මේ කරන වැඩෙන් මේක ලබා ගන්න බෑ කියලා පොඩි අදහසක් ආවා. ඉතින් මට හිතුණා අන්න මේ කය නඩත්තු කරන්න ඕනේ. මේ කයට ආහාර වේලක් දැම්මනම් හොඳයි කියලා පොඩි අදහසක් සිතුවිල්ලක් මට පහළ වුණා කියලා සඳහන් කරනවා. ඉතින් මේ අදහස සිතුවිල්ල එක්කම කොහේවත් නැති කාන්තාවක් මොකද්ද අන්න කිරිබත් පිඟානකුත් අරගෙන මේ බෝධිසත්වයන් වහන්සේ ඉස්සරහට එනවා. ඇවිල්ලා අන්න කිරිබත් පිඟාන පූජ කරනවා. මොකද්ද පූජ කරනකොට අදහස? දැන් බඩගිනි බඩ පුරව ගන්න අදහසක් තියෙනවා, එහෙනම් වළඳන්න කියලා අන්න අර කිරිබත් පිඟාන පූජ කරනවා. මං හිතන්නේ බෝධිසත්වයන් වහන්සේ අනුමෝදනාවක් කරන්න ඇති කියලා. ගන්න කෙනාටත් පැහැදිලි මොකද්ද අවශ්‍යතාවය කියලා, පූජ කරන කෙනාටත් පැහැදිලි. ඉතින් අන්න ගෙනහල්ලා දෙනවා. ආව එහෙසනම් බඩගිනි නම් මෙන්න වළඳන්න, වළඳලා ඔය තියෙන වෙහෙස අඩු කරගන්න කියලා අන්න ගෙනහල්ලා දෙනවා. ඉතින් ওই විදිහේ දේවල් අපිට අත්දකින්න පුළුවන්. කෙනෙක් විතක ආහාරය වැඩිපුර පාවිච්චි කරද්දි, ඒකෙන් මුළු ඉන්ද්‍රියන් ටික ඔක්කොම පිනවන්න උත්සාහ කරද්දි අන්න තවත් කෙනෙක් මේ ආහාරය නැතුව මියදෙන තරමට ඒ විදිහේ වෙනසක් අපිට දකින්න පුළුවන්. ඉතින් මේ ලෝකෙත් අන්න එක පැත්තක සමහර විට වැඩි වැඩියෙන් ආහාර ගන්න පිරිසක් ඉඳද්දි අන්න තව පැත්තක ආහාරයක් නැතුව බඩ ඉදිමිලා අන්න බොහොම අනාථ වෙලා ඉන්න දරුවෝ අපිට දකින්න පුළුවන්. ඉතින් ඔන්න විදිහේ පරතරයක් තියෙනවා. ඔය විදිහේ පරතරයක් අන්ත දෙකක් තියෙනවා. ඉතින් කෙනෙක් හිතනවා මෙන්න මේ ලෝකේ ආහාර මදි හින්දාද මේ දේ වෙන්නේ කියලා හිතනවා, කල්පනා කරනවා. මේ වනාන්තර කපමින් මේ මුළු වනාන්තරම හරියට මස් බවට පරිවර්තනය කරනවා වගේ, මස් බවට පරිවර්තනය කරනවා වගේ වනාන්තර කපමින් කපමින් මොනවද හදන්නේ? මෙන්න මේ ආහාර තමයි හදන්නේ, මස් තමයි හදන්නේ. අර ධාන්‍ය වැව්වට මොකද ඒවා ගිහිල්ලා කන්න දෙන්නේ හරක්ට. හතර හරක්ට ගන්න දීලා හරක් මස් තමයි අන්තිම ප්‍රොඩක්ට් එක, ෆයිනල් ප්‍රොඩක්ට් එක. ඉතින් ওই විදිහට මේ මුළු ලෝකෙම මස් බවට පරිවර්තනය කර කර යන පැත්තක් එක පැත්තකින් තියෙනවා. ඊළඟට මේ ආහාර මෙච්චර හදලත් මේ ජී ලෝකෙට මදිද මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ට මදිද කියලා හිතන්න කල්පනා කරන්න පුළුවන්. නමුත් ඇත්තටම ආහාර මදි බවක් නැහැ. ඔය හදන ආහාර හොඳටම ඇති මේ ලෝකෙම මිනිස්සුන්ට යැපෙන්න. නමුත් අන්න එතන පොඩි වෙනසක් පොඩි ගැප් එකක් තියෙනවා. මොකද්ද? අර ගොඩාක් කන කට්ටියකුත් ඉන්නවා, කන්න නැති කට්ටියකුත් ඉන්නවා. ඔන්න ඔය අතරේ පොඩි ගැප් එකක් තියෙනවා. බෙදිලා යන විදිහේ පොඩි ගැප් එකක් තියෙනවා. ඉතින් මොකද කරන්නේ? අන්න වැඩිපුර ධාන්‍ය ගෙනහල්ලා මුහුදට හලනවා මිල පැවැත්වීම සඳහා. ඒ ධාන්‍යවල මිල පැවැත්වීම සඳහා කියලා අන්න ගෙනහල්ලා මුහුදට හලනවා. මහා පරිමාණ නැව් පාවිච්චි කරලා මේ මුහුදේ ඉන්න මාළු ටික ඔක්කොම දස දහස් ගණන් ලක්ෂ ගණන් ඌරලා අරගෙන ගිහිල්ලා අන්න අර වගේ බොහොම වැදගත් බොහොම උසස් ඒ විදිහේ ආපන ශාලාවලට ලබා දෙනවා. ඒ අතරේ තව පිරිසක් ඉන්නවා අන්න අර විදිහට කන්න උමනාවති වුණත් කන්න හොයාගන්න බැරි පමණේ පිරිසකුත් මේ ලෝකේ ඉන්නවා. ඔන්න ඒ විදිහට මේ පරතරයක් මේ දෙපැත්තක් මේ ආහාරවල අපිට දකින්න පුළුවන්. පරිභෝගයේ අපිට දකින්න පුළුවන්. ඉතින් අර කිව්වාගේ මොකද්ද මේ ආහාරය යම්කිසි විදිහක පරිභෝග කරන්න ඕනේ. ආහාරය යම්කිසි විදිහක ලබා ගන්න ඕනේ. මේ කය නඩත්තු කරන්න ඕනේ. එහෙම නැතුව මේ ජීවිතේ පවත්වන්න බෑ කියලා අපිට දැනගැනීමේ දැකගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අන්න බඩගිනි වුණු කෙනෙක්ට ආහාරයක් ලැබෙනකොට අන්න අර තියුණු දුක් වේදනාව ඒ අපහසුතාවය කොයි විදිහට මගහැරිලා යනවාද කියලා අපිට අත්දකින්න පුළුවන්. ඒ විදිහේ දෙයක් අපිට අත්දකින්න පුළුවන්. කෙනෙක් කියනවා නම් ආහාර කිසි රසයක් නැහැ මට මේවා ප්‍රියභාවයක් නැහැ කියලා. අන්න දෙන්න තියෙන හොඳම උපදේශ මොකද්ද? එහෙනම් දවස් දෙකක් විතර පොඩ්ඩක් කන්නේ නැතුව ඉන්නකෝ. දවස් දෙකක් විතර කන්නේ නැතුව ඉන්නකෝ. එහෙම ඉඳලා අන්න ලුණු කැඳ එකක් බීලා බලන්න කොහොමද රස කියලා. කොහොමද මේ ලුණු කැඳ එකට මේ රස නහර පිනා යන්නේ කියලා බලන්න කියලා කියන්න පුළුවන්. ඒ විදිහේ පරීක්ෂණයක් කරලා බලන්න පුළුවන්. ඉතින් ඔන්න ඔයගේ දේවල් තියෙනවා. ඉතින් අර අන්දරේගේ කතාවක් සඳහන් වෙනවා. මොකද අන්දරේ දුර ගමනක් යනකොට ඔන්න හොඳටම බඩගිනි වෙලා. දැන් මග ගිනිච්ච ආහාරයක්වත් නැහැ. ඉතින් මොකද කරන්නේ? අර අම්බලමකට වෙලා පොඩ්ඩක් නිදියගෙන ඉන්නවා. නිදියගෙන ඉන්නවා දැන් අර අපහසුවටත් එක්ක. එතකොට පේනවා මේ ළඟ කැඳ ගහක් තියෙනවා. ළඟ කැඳ ගහක් තියෙනවා. ඉතින් මේ කැඳ ගහ නිකන් ඔලොක්කුවට වගේ එහාට මෙහාට වැනෙනවා. ඉතින් අපි දන්නවනේ කැඳ කොළ සාමාන්‍යයෙන් පාවිච්චි කරනවානේ ආහාර ගන්න. ආහාරයක් තියෙනවා නම් ඒක අරගන්න කැඳ කොළේ පාවිච්චි කරනවානේ. ඉතින් මේ කැඳ ගහ ඔලොක්කුවට එහාට මෙහාට වැනෙනවා. ඉතින් ඇත්තරම ගත්තොත් කැඳ ගහේ තියෙන විද්‍යාත්මක නමත් ඔන්න ඔය ආහාර සම්බන්ධ නමක් තමයි තියෙන්නේ. ආහාර සම්බන්ධ නමක් තමයි තියෙන්නේ. ඉතින් කොහොම හරි දැන් මේ කැඳ ගහ දකින්නකොට මේක මේ හිත වේදනාවටත් එක කවියක් හරි කියලා මේ දුක මේ අපහසුව මර්ධනය කරගන්නවා කියලා හිතලා මෙන්න මේ විදිහේ කතාවක් කියනවා. මේ කැඳ ගහට ආමන්ත්‍රණය කළා කියනවා. ඇයි කැඳේ උඹ ලන්දේ වැනෙන්නේ? මම මේ තන අම්බලමේ තැවෙන්නේ. බත් නැතිදා තමයි හැම දුක් අත්වන්නේ. බත් ඇතිදාට කැඳන්නා වරෙන්නේ. ඔහොම කියලා කියනවා. මෙන්න මේ ලන්දේ වැඳෙන වැනෙන කැඳ ගහට මේ විදිහේ කතාවක් අන්දරේ කියනවා. අනර රමුන්ගේ කුල්සගේ ඉන්න පිළිබඳ කවියකින් ප්‍රකාශ කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට නොයෙකුත් ආකාරයෙන් අපිට දක්වන්න පුළුවනි, පෙන්වන්න පුළුවනි මෙන්න මේ ආහාරයේ තියෙන ප්‍රයෝජනේ. ආහාරය කොයි විදිහටද පාවිච්චි වෙන්නේ කියන එක. ඉතින් දැන් මේ ධර්මයේ ගත්තොත් අන්න ආහාරය පිළිබඳ ලොකු විග්‍රහයක් ලොකු ප්‍රකාශයක් මේ ධර්මයේ තුල සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුල සඳහන් වෙනවා. ඉතින් එතන පටන් ගන්න තැනක් හෙව්වොත් අපිට මතක් වෙනවා අන්න අර පොඩි සෝපාක හාමුදුරුවන්ගෙන්, අර හත් හැවරිදි සෝපාක හාමුදුරුවන්ගෙන් මෙන්න මේ බුදුරජාණන් වහන්සේ නිකන් පරීක්ෂාවකට වගේ යම්කිසි ප්‍රශ්න වගයක් අහනවා. ඒ අහන ප්‍රශ්න වලට මේ සෝපාක හාමුදුරුවෝ, මේ පොඩි හාමුදුරුවෝ, අවුරුදු 7 හාමුදුරුවෝ බොහොම ලස්සනට පිළිතුරු ලබා දෙනවා. එතකොට පළවෙනිම ප්‍රශ්නේ මොකද්ද? මේ එක ඒකනම් ඒකනාමකින් ඔන්න තමයි අහන්නේ. මේ එක කියන්නේ මොකද්ද කියලා අහනවා මේ පොඩි සෝපාක හාමුදුරංගෙන්. එතකොට සෝපාක හාමුදුරුවෝ කියනවා සබ්බේ සත්තා ආහාරට්ඨිතිය. ඔන්න ඔහොම තමයි උත්තර දෙන්නේ. මේ සියලු සත්වයෝ ආහාරය මත යැපිලා ඉන්නවා කියන එක තමයි පළවෙනිම දේ කියලා සඳහන් කරන බොහොම දක්ෂ විදියට පිළිතුර දෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ප්‍රාසලි ගහලා ඉවරලා ඔළුව අත ගාලා කියනවා, හරි දක්ෂයි, මෙයා හොඳයි, මෙයා උපසම්පදාව මේකෙන්ම අපි ලබා දෙනවා කියලා. අන්න උපසම්පදාත් කරලා දානවා අර අවුරුදු 7 හාමුදුරුවන්. අනේ විදිහට මේ ධර්මයේ යම්කිසි ආහාර පිළිබඳ ලොකු විග්‍රහයක් කරනවා. ඉතින් ඕක පිළිබඳ ලොකු විස්තරයක් සඳහන් වෙන සූත්‍රයක් තියෙනවා. මොකක්ද දන්න? පුත්ත මාංශ සූත්‍රය කියලා. මේ පුතාගේ මස් පිළිබඳ සඳහන් වෙන සූත්‍රයක් තමයි තියෙන්නේ. ඉතින් එතන සඳහන් කරනවා මේ ලෝකයා නොදකිනවා වුණාට ආහාර වර්ග 4ක් තියෙනවා. අපි හිතන්නේ මේ කාලා බීලා හොය ඉවර කරන ආහාර විතරයි තියෙන්නේ කියලා. නමුත් මේ ධර්මයට අනුව මෙන්න මේ විදිහේ ආහාර වර්ග 4ක් තියෙනවා. මොනවද ආහාර වර්ග 4 කියලා කියන හැර දක්වනවා. පළවෙනියට පෙන්නනවා මෙන්න මේ කබලින්කාර ආහාර. එහෙම නැත්නම් අපි ওই පින්දු කොට අරගන්න ওই වටපිටාවේ පේන්න තියෙන ආහාර වර්ගයක් තියෙනවා කියලා. අන්න එක ආහාරයක් ගෙන හැර දක්වනවා. ඊළඟට සඳහන් කරනවා මේ ස්පර්ශය කියලා ආහාරයක් තියෙනවා. දැන් යන්නේ වෙන පැත්තකට. අර පේන ආහාර නෙමෙයි ඔය. මනසට ආහාර වෙන දේවල් තමයි ඔය පෙන්වන්න හදන්නේ. මේ ස්පර්ශය කියලා ආහාරයක් තියෙනවා. අන ස්පර්ශය තමයි දෙවැනි ආහාරය කියලා ගෙන හැර දක්වනවා. ඊළඟට සඳහන් කරනවා තුන්වෙනි ආහාරයක් තියෙනවා, මනෝ සංචේතන. මනෝ සංචේතන කියලා ආහාරයක් තියෙනවා. ඒක තමයි තුන්වෙනි ආහාරය කියලා ගෙන හැර දක්වනවා. ඊළඟ හතරවෙනුව කියනවා මේ විඥාන ආහාරය කියලා එකකුත් තියෙනවා. ඒක තමයි හතරවෙනි ආහාරය කියලා ඔන්න හතරක් ගෙන හැර දක්වනවා. එහෙම කියලා කියනවා මේ යම් කිසි සත්වයෙක් මේ ලෝකෙ ඉපදිලා ඉන්නවා නම් ඒ සත්වයන්ගේ පැවැත්මට මෙන්න මේ ආහාර හතර අවශ්‍යයි. ඒ වගේම යම් කිසි සත්වයෙක් උප්පත්තිය බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් අන්න ඒගොල්ලන්ටත් මේ ආහාර හතර අවශ්‍යයි කියලා අන්න බුදුරජාණන් වහන්සේ යම් කිසි විග්‍රහයක් කරනවා. යම් කිසි මාර්ගයක් පෙන්ලා දෙනවා. ඉතින් මේ මාර්ගය ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න අපි උත්සාහයක් ගමු. මොකද්ද මේ ආහාර හතර කියලා පැහැදිලි කරන්න උත්සාහයක් ගමු. ඉතින් එතන මේ පුත්තමාංශ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට මේ ආහාර හතර දැනගන්න ආකාරයත් ගෙන හැර දක්වනවා. මේ ආහාර හතර පිළිබඳ අපි දැනගත යුතු ආකාරයත් ගෙන හැර දක්වනවා. ඔන්න පළවෙනි ආහාරය. එතකොට අර කබලින්කාර ආහාරය කියලා සඳහන් කරනවා. ඉතින් මේ ධර්මයේ හොන්නේ කබලින්කාර ආහාරයත් පෙන්නනවා. මෙන්න මේ හතර ආකාරයකට මේ කබලින්කාර ආහාරය අපි ගන්නවා. කෑ යුතු දේවල් තියෙනවා, බුදිය යුතු දේවල් තියෙනවා, ඊළඟට ලෙවිය යුතු දේවල් තියෙනවා, පිව යුතු දේවල් තියෙනවා. ඔන්න ඔය විදිහට ಜಾති හතරක් මෙන්න මේ ඝන ආහාරය තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. එහෙම සඳහන් කරලා කියනවා මේ ඝන ආහාරය කොයි විදිහට දනිමින් දකිමින් ගන්න ඕනේද කියන එක සඳහන් කරනවා. එතන උපමා කතාවකින් තමයි කියන්නේ. මොකද්ද උපමාව? අන්න දෙමව්පියෝ දෙන්නෙක් පොඩි දරුවෙකුත් අරගෙන දුර කාන්තාර මාර්ගයකට වැටෙනවා. ඒ විදිහේ මාර්ගයක ගමන් කරනවා. එහෙම ගමන් කර කර යනකොට මේගොල්ලන්ගේ ආහාර ඉවර වෙනවා. දැන් කාන්තාරේ මැද තාම. ඉතින් තවත් ගමන් කරලා අන්තිමට බොහොම වෙහෙස වෙලා මේ මරණයට වැටිලා ඉන්නකොට කෙනෙක් මෙන්න මේ විදිහට යෝජනා කරනවා. අර දෙමව්පියෝ දෙන්නගෙන් කෙනෙක් මේ විදිහට යෝජනා කරනවා. අපි දෙන්නා ජීවත් වුණොත් අපිට තව දරුවෙක් හදාගන්න පුළුවන්. ඒකෙන් හින්දා අපි මේ දරුවාව මරලා ආහාරයට අරගෙන අපේ ජීවිතේ රැකගමු කියලා ඔන්න විදිහ අමුතු විදිහ යෝජනාවක් කරනවා. ඉතින් ඕක තමයි යෝජනාව. ඉතින් ඔහොම යෝජනා කරලා මේ දෙන්නා කොහොම හරි එකතු වෙලා අර දරුවාව මරලා අන්න පුත්ත මාංශයක් හදා ගන්නවා. මේ පුතාගේ මාංශයක් හදා ගන්නවා. ඒක හදාගෙන අන්න මේ මේ කාන්තාර ගමන අහවර කරන්න, ඒකෙන් එතර වෙන්න උත්සාහ ගන්නවා. ඒ විදිහට පාවිච්චි කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මෙන්න මේ දෙන්නා මේ ආහාරය ගන්නේ ආසාවෙන්, දිව පිනවන්න රස බලාපොරොත්තුවෙන් මේ පුතාගේ මාංශය ගන්නවද කියලා කල්පනා කරනවා. අහනවා අපෙන්. ඒ වෙනුවට මේ පිරිස මේ දෙන්නා මේ ආහාරය ගන්නේ හඬමින් වැළපෙමින්, තමන්ගේ ජීවිතේ රැකගන්න යන්තම් අවශ්‍ය විදිහට ලාවට මේ ආහාරය ගනිමින් හඬමින් වැළපෙමින් බොහොම දුකෙන් තමයි මේ කාලේ ගත කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ අන්න උපමාවකින් පැහැදිලි කරනවා. මෙන්න මේ කබලින්කාර ආහාරය අපි කොයි විදිහට දැනගත යුතුද කියලා. එහෙම පැහැදිලි කරලා අන්න යනවා දෙවැනි ආහාරයට. දෙවැනි ආහාරය මොකද්ද? මේ ස්පර්ශය කියන ආහාරයට. මේ ධර්මයේ ස්පර්ශය කියන ආහාරයක් ගෙන හැර දක්වනවා. එතකොට අපි මේ වටපිටාව දිහා බලාගෙන කෙනෙක් කියන දේවල් අහාගෙන නොයෙකුත් දේවල් කරමින් කාලෙ ගත කරනකොට මෙන්න මේ ස්පර්ශ ආහාරයත් අපි නිතර නිතර අරගන්නවා. නිතර නිතර අරගන්නවා. ඉතින් ඒකත් උපමාවකින් පැහැදිලි කරනවා. කොයි විදිහටද මේක තේරුම් ගත යුත්තේ කියලා පැහැදිලි කරනවා. එතන සඳහන් වෙනවා මොකද්ද? හම ගියපු ගව දෙනක්. ගව දෙනක් ඉන්නවා. මේ ගව දෙනගේ ශරීරයේ කොටසක් හම ගිහිල්ලා. තුවාලයක්. ඉතින් මේ ගව දෙන කාලේ ගත කරනකොට මෙහෙම ඉන්නකොට මේ ගව දෙන යම්කිසි ගහකට හේත් වෙලා ඉඳියොත් අන්නේ ගහේ ඉන්න සත්තු ඔක්කොම බැහැලාවිලා මේකගේ මේ තුවාලේ කනවා කියලා සඳහන් කරනවා. ඊට පස්සේ මේ ගව දෙන අපි හිතමු එලි මහණියකට ගියොත් අනේ එලි මහණිය ඉන්න සත්තු ටික ඇවිල්ලා මේ සතාගේ මේ තුවාලේ කනවා. ඊළඟට මේ ගව දෙන ජලයට බැස්සොත් වතුරකට බැස්සොත් අනේ වතුරේ ඉන්න සත්තු ඇවිල්ලා මේ සතාගේ තුවාලේ කනවා. යම් යම් තැනකට මේ ගව දෙන යනවද අන්න ඒ තැනට මේ සත්තු එකතු වෙලා මේ සතාගේ තුවාලේ කනවා කියලා සඳහන් කරනවා. ඔන්න ඔය විදිහට දැනගන්න ඕනේ කියන මෙන්න මේ ස්පර්ශ ආහාරය. ස්පර්ශ ආහාරය මේ නොයෙකුත් වටපිටාව බලනකොට අපිට නොයෙකුත් අරමුණු ගලාගෙන එන විදිහ අන්න අර තුවාලයක් කනවා වගේ දැනගත යුතුයි කියලා සඳහන් කරනවා. ඊට පස්සේ තුන්වෙනුව කියනවා මොකද්ද? මෙන්න මේ මනෝ සංචේතන ආහාරය පිළිබඳ. ඉතින් එතන සඳහන් කරන්නේ කොයි විදිහටද? මෙන්න මේ මිනිස්සෙගේ උසටත් වැඩිය ලොකු අඟුරු වලක් තියෙනවා. ඒ විදිහට රත් පැහැ ගැන්නුණු අඟුරු වලක් තියෙනවා. ඉතින් මේ අඟුරු වල ගාව ඉන්නවා ජීවිතේට කැමති, මරණයට අකමැති, දුකට අකමැති තැනැත්තෙක්. ඉතින් මේ තැනැත්තා මේ අඟුරු වල ගාව ඉන්නකොට යම් කිසි බලවත් පුරුෂයෝ දෙන්නෙක් ඇවිල්ලා දෙදෙනෙක් ඇවිල්ලා මෙන්න මේ තැනැත්තාව අන්න අර අඟුරු වලේ ඔබන්න අඟුරු වල දිහාවට අරගෙන යනවා. එතකොට මේ තැනැත්තාගේ හිතත් මේ අඟුරු වලෙන් ඉවතට, කයත් මේ අඟුරු වලෙන් ඉවතට. නමුත් අන්න අර පුරුෂයන්ගේ බලයට මේ තැනැත්තා ඒ අඟුරු වල දිහාවට ඇදිලා යනවා කියලා සඳහන් කරනවා. අන්න ඒ වගේ තමයි මේ මනෝ සංචේතන ආහාරය මේ හිතට එන නොයෙකුත් අදහස් උදහස් කියලා බුදුරජාණන් වහන්සේ ගෙනහැර දක්වනවා. මොකද්ද මේ කියන්නේ? එතකොට අන්න පාප කර්මයක් කරන කෙනෙක්, සමහර විට අපරාධයක් කරන කෙනෙක් මෙයා දන්නවා මේක කරොත් මට විපතක් වෙනවා, මට මේ අහු වුණොත් මේ රජයෙන් දඬුවම් ලබන්න වෙනවා. නමුත් මේ තැනැත්තාගේ අර හිත ඇතුලේ තියෙන ඇදීම කොයි වගේද? අන්න අර බලෙන් අර පුරුෂයෝ දෙන්නෙක් ඇදගෙන යනවා වගේ, එක්කෝ ගිහිල්ලා කාන්තාවක් දූෂණය කරනවා, එහෙම නැත්නම් මොකක් හරි හොරකමක් කරනවා. අන්න ඒ විදිහට ගිහිල්ලා තමුන්ම විපතට පත් වෙනවා. අන්න මනෝ සංචේතන ආහාරය ඒ වගේ කියලා දැනගන්න කියලා කියනවා. ඊට පස්සේ සඳහන් කරනවා විඤ්ඤාණ ආහාරය අන්තිම ආහාරය. ඒ පිළිබඳ සඳහන් කරන උපමාව කොයි වගේද? මෙන්න මෙහෙම දැනගන්න කියලා සඳහන් කරනවා. මොකද්ද දැනගත යුතු ආකාරය? ඔන්න යම් කිසි අපරාධයක් කරපු පුරුෂයෙක් රජතුමා ඉදිරියට අරගෙන එනවා. කියනවා දේවයන් වහන්සේ මේ තැනැත්ත මේ විදිහ අපරාධයක් කළා තියෙනවා, දඬුවම් පමුණුවන සේක්වා කියලා. එතකොට මේ රජතුමා කියනවා මේ තැනැත්තට හෙල්ල පහර 100ක් එල්ල කරන්න කියලා. ඔන්න දඬුවමක් පවරනවා. ඉතින් මේ රාජපුරුෂයෝ ගිහිල්ලා අන්න හෙල්ල පහර 100ක් මේ තැනැත්තට එල්ල කරනවා. ඊට පස්සේ දවල් වෙලා අහනවා දැන් අර මිනිස්සු තාම ජීවත් වෙනවද? තාම ඉන්නවා ස්වාමීන් වහන්සේ කියලා කියනවා. එහෙනම් තව 100ක් දෙන්න කියලා සඳහන් කරනවා. ඔන්න දවල් අරුවේ තව 100ක් හෙල්ල පහර 100ක් ලබා දෙනවා. ඊට පස්සේ හවස් වෙලා අහනවා අර තැනැත්ත තව ජීවත් වෙනවද? තාමත් ඉන්නවා. ආ එහෙනම් රෑටත් හෙල්ල පහර 100ක් ලබා දෙන්න කියලා කියනවා. ඔන්න ඔය විදිහට උදේට 100යි, දවල්ට 100යි, රාත්‍රීට 100යි විදිහට ඔන්න ඔය විදිහට හෙල්ලපාර 100ක් ලබා දෙනවද? අන්න ඒ විදිහට තමයි මේ විඤ්ඤාණ ආහාරය දැනගත යුතු කියලා සඳහන් කරනවා. ඉතින් ඔතන අඩ යටි කියන්නේ හෙල්ලටනේ, අඩ යටි පහරවල් පිළිබඳ සමයි සඳහන් වෙන්නේ. ඉතින් කටුකුරුන් දෙස්වායින් ආසේ දේශනාවක ඔන්න ඕක පැහැදිලි කරනවා. දැන් අපි නගරයක් මැද්දෙන් යනකොට මේ අඩ යටි පහරවල් එල්ලුන්නේ නැති වුණාට අපිට ඇඩ් යටි පාරවල් එල්ල වෙනවා. අපි දිහා බලන්න මේ මම උසන් ඉන්න එක දිහා බලන්න කියලා අන්න මුළු නගරේ පුරාම අපේ අවධානය ගන්න නොයෙකුත් විසිතුරු දේවල් උත්සාහ කරනවා. අන්න ඒ වගේ විඤ්ඤාණ ආහාරය දැනගන්න කියලා සඳහන් කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ගෙනහැර දක්වන්නේ. එතකොට මේ ලෝකයාට පේනන ආහාරයට වැඩිය බොහොම ඉහා ගියපු බොහොම ගැඹුරු ආහාරයක් පිළිබඳ මේ ධර්මයේ සඳහන් කරනවා. මේ ධර්මයේ ගෙනහැර දක්වනවා. ඉතින් එහෙම පරීක්ෂා කරලා බලනකොට අපිට තේරෙනවා අන්න මේ කියන කතාව සත්‍ය වෙන යම් යම් සිදුවීම් අපිට දකින්න පුළුවන්. දැන් එක් අවස්ථාවක දැනගන්න ලැබුණා මොකද්ද? මෙන්න මේ කතාව සත්‍ය වෙන පරීක්ෂණයක්. අපාගාමි පරීක්ෂණයක්. නමුත් මේ කතාව සත්‍ය වෙනවා. මොකද්ද කරලා තියෙන්නේ? එතන අලුතෝපන් දරුවෝ පිරිසක් අරගෙන මෙන්න මේ දරුවන්ව කොටස් දෙකකට වෙන් කරා. වෙන් කළා එක පිරිසකට අන්න සාමාන්‍ය විදිහට මේ මවගේ රැකවරණයේ යටතේ කාලය ගත කරන්න ආහාර පාන ගන්න අවස්ථාව ලබා දුන්නා. තව පිරිසක් අමුතුම අඳුරු කාමරවල එකතු කළා. මේ දරුවන්ට යන්ත්‍රයකින් ආහාර ලබා දුන්නා. යන්ත්‍රයකින් කිරි පෙව්වා. අන්න එහෙම පරීක්ෂාවක් සති කිහිපයක් කළා තියෙනවා. නමුත් මේ පරීක්ෂාව කරගෙන කරගෙන යනකොට මොකද උනේ? අන්න අර අඳුරේ ඉන්න දරුවෝ ටික. එහෙම නැත්නම් අර මාවගේ රැකවරණයක් නැතුව ඔහේ පැත්තකට දාලා ඉන්න දරුවෝ ටික එකින් එක එකින් එක මරණයට පත් වෙන්න පටන් ගත්තා. අර මව රැකවරණය ලබන දරුවෝ, මවගේ රැකවරණය ලබන දරුවෝ හොඳින් ජීවත් වෙන අතරේ අන්න අර මවගෙන් දුරස් වෙලා ඉන්න දරුවෝ, අර යාන්ත්‍රයක් එක කාලය ගත කරන දරුවෝ අන්න ටිකෙන් ටික මරණයට පත් වෙන්න පටන් ගත්තා. මොකද අන්න අර පළවෙනි ආහාරය ලැබුණට, කබලින්කාර ආහාරය ලැබුණට අන්න අනිත් ආහාර තුන ලැබෙන්නේ නැහැ. අනිත් ආහාර තුන ලැබෙන්නේ නැහැ. එතකොට ජීවිතේ පවත් ගන්න බැරුව යනවා කියලා නිරූපණය වෙන පරීක්ෂණයක් තමයි ඔය තියෙන්නේ. ඒ විදිය පරීක්ෂණයක් තමයි ඔය තියෙන්නේ. ඔය විද්‍යාඥයෝ කියන කට්ටිය කරලා බලපු පරීක්ෂණ තමයි ඔය තියෙන්නේ. ඉතින් ඕක අපිට අත්දකින්න පුළුවන්. ඒ විදිය සිදුවීම අත්දකින්න පුළුවන්. ඊළඟට අපි හිතමු ඔන්න ඔය බල්ලෙක්ගේ චර්යාව ගත්තොත්. බල්ලාගේ චර්යාව අනුවත් මේක අත්දකින්න පුළුවන්. ඉතින් අපේ ගෙදර ඉඳියා බල්ලෙක් මේක ඔන්න කිසි කරදරයක් නැහැ. ඔන්න දවල් කෑම වේල ලැබෙනකන් ඉන්නවා. අපි හිතමු වැරදිලාවත් ඔන්න දවල් කෑම වේල පැයක් හමාරක් පරක්කුණා කියලා. මේක මොකද කරන්නේ? අන්න කඩේ ගිහිල්ලා පාන් භාගයක් අරන් ඇවිල්ලා අපිටම පේන්නේ ගේ ඉස්සරහ තියාගෙන මේක කන. මේ ඔලොක්කුට වගේ කන. මගේ ආහාර වේල ලැබුණේ නැහැ, මං ගිහිල්ලා ඔයාගෙන ආවා කියලා කන. ඉතින් ගෙවල් ළඟ බේකරියක් තියෙනවා. මම දවසක් ගියපු දවසක මේක යනවා ඇතුළට බේකරිය. මම කිව්වා ඔහොම ඉඳපන් යන්න එපා කියලා. ඊට පස්සේ බේකරිය අයිතිකාරයා කියනවා එයාට මෙහෙ හුරුයි. එයා ඇවිල්ලා පාන් එහෙම අරගෙන යනවා සමහර වෙලාවට කියලා. අන්න මේ විදිහට ආහාරය පරක්කුනහම හොයාගෙන ඇවිල්ලා ආහාරයට ගන්නවා. හැබැයි අර රැළේ යන කාලෙට එහෙම සතිය දෙක මුකුත් ආහාරයක් නැහැ. මුකුත් ආහාරයක් අවශ්‍ය නැහැ. ඒ විදිහට ප්‍රියභාවයක් නැහැ. අන්න අර අනිත් ආහාර තුනෙන් යැපිලා ඉන්නවා. අනිත් ආහාර තුන ඊට වැඩිය ප්‍රියයි ඒ වෙලාවේදී. ඉතින් ආහාරයක් පෙන්නලා කතා කරත් මේ ඇවිල්ලා කාලා යනවා කියලා කැමැත්තක් නැහැ, බලන්නවත් නැහැ, අඳුරන් නැති දෙකෙනෙක් දිහා බලනවා වගේ තමයි බැල්ම. ඉතින් ඔය සිදුවීම් වලින් අපිට තේරෙනවා අන්න මේ ආහාර එකක් නෙමෙයි. තුන හතරක් තියෙනවා. මේ ධර්මයේ කියන විදිහට තියෙනවා. එනේ ආහාරය හරියට දැනගත්තොත් අපිට මේ ගමන කෙලවර කරන්න පුළුවන්. ශක්තියක් ළඟා කරගන්න පුළුවන්. ඉතින් තව මොකක්ද අන්න අර ඩෙත්‍රෝ එකේ ඉන්න මිනිස්සු, මරණයට කැප වෙලා මාස ගණනක් ඉන්න මිනිස්සු. අන්න කූඩු අපි හිතමු 10ක් විතර තියෙනවා. මේ 10 කෙලවරින් පටන් ගත්තාම ඔන්න පළවෙනියට මරන් ඉන්න එක්කෙනා තමයි පළවෙනි කූඩුවේ ඉන්නේ. දෙවෙනියට මරන් ඉන්න එක්කෙනා දෙවෙනි කූඩුවේ. තුන්වෙනියට ওই විදිහට පිළිවෙලට ඉන්නවා. ඉතින් මේ පිරිස දන්නවා මරණය එනවා නම් ඉස්සෙල්ලාම එන්නේ අර පළවෙනිම කූඩුවේ ඉන්න එක්කෙනාට. නමුත් ඒක දවසෙන් දෙකෙන් එන මරණයක් නෙමෙයි. ගොඩාක් අප්‍රූවල් ප්‍රොසෙස් එකක් යන්න තියෙන හින්දා අන්න සත්‍ය ගණන්, මාස ගණන්, ගමහරේට අවුරුදු ගණන් අර පළවෙනි කූඩුවට වෙලා ඉන්න වෙනවා. නමුත් මේ තැනත් දන්නවා මට තමයි මරණය ඉස්සෙල්ලාම ළඟා වෙලා එන්නේ කියන එක. ඉතින් මොකද කරන්නේ? අර කාලේ ගත කරාට මොකද? සාමාන්‍ය ආහාර ලැබුණාට මොකද? මේ තැනත්ත හිතින් නැවත නැවත මැරෙමින් තමයි ජීවත් වෙන්නේ. මැරෙමින් තමයි ජීවත් වෙන්නේ. ඉතින් සඳහන් කරනවා මොකද්ද? අනේ මරලා දානවා නම් ඊට වැඩිය හොඳයි. මේ බලාගෙන ඉන්නවට වැඩිය මරලා දාලා මේක ඉවරයක් කරන්න කියලා සඳහන් කරනවා. මොකද්ද? අන්න අර අනිත් ආහාර වලින් පීඩාවට වෙහෙසට පත් වෙලා මේක දරා ගන්න බැරි වෙලා. අන්න ඒ විදිහ අත්දැකීම් අපිට දකින්න පුළුවන්. ඉතින් මේ ධර්මයේ මේ ආහාර හතර ගැන හැර දක්වලා ඊට පස්සේ සඳහන් කරනවා මෙන්න මේ ආහාර පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ මතේ. එතන ඒ සඳහන් වෙන්නේ මොකද්ද? මේ ද්වේතානුපස්සනා සූත්‍රය කියලා යම්කිසි සූත්‍රයක් තියෙනවා. ඉතින් ඕක බොහොම අමුතු විදිහේ සූත්‍රයක්. ඒ සූත්‍රය ගැන හැර දක්වනවා මේ දෙයාකාරයකින් හිතන්න කල්පනා කරන්න කියලා යම්කිසි කොටස් දෙකක් ගැන හැර දක්වනවා. ඉතින් ඒකේ ආකාර 16ක් තියෙනවා. ආකාර 16ක් තියෙනවා. ඉතින් අනුපිළිවෙලින් යන්න කියලා එහෙම කිසිම පුරුද්දක් හැකියාවක් නැහැනේ. ඉතින් මම දවසක් වෙන කතාවකදී ඔන්නේ 16 වෙනි ආකාරය ගැන පොඩි අදහසක් දැක්කුවා, පොඩි කතාවක් කරා. ඉතින් මෙතන මේ ආහාර ගැන කතා කරනකොට 11 වෙනි අනුපස්සනාවේ තමයි මේ ආහාර ගැන සඳහන් කරන්නේ. අනේ ගාථා ටික තමයි අපි අද ඉදිරියෙන් තියාගත්තේ. යං කිංචි දුක්ඛං සම්බෝධි සබ්බං ආහාර පච්චය. ඔන්න ඔය විදිහට බුදුරජාණන් වහන්සේ මේ ආහාර ගැන තමුන්ගේ මතේ ගෙනහැර දක්වනවා. මොකද්ද මේ කොටස් දෙක? දෙවිදිහ බුදුරජාණන් වහන්සේ පෙන්නන යම් කිසි දුකක් තියනවාද, දුකක් රැස් කරනවාද, ඒ සියල්ල ආහාර හේතුවෙන්. මේ දුක් සියල්ල ආහාර හේතුවෙන් කියලා ඔන්න පළවෙනි හිතන විදිය, කල්පනා කරන විදිය ගෙන හැර දක්වනවා. ඊළඟට දෙවැනි ක්‍රමය මොකද්ද? ආහාරය අත්හැරියොත් මෙන්න මේ දුකෙන් අපි ගැලවිලා යනවා, දුකෙන් ඉවත් වෙලා යනවා කියලා දෙවැනි අනුපස්සනාවක්, දෙවැනි හිතන විදියක් ගෙන හැර දක්වනවා. ওই විදිහට ක්‍රම දෙකක් ගෙන හැර දක්වනවා. ඉතින් කෙනෙක් හිතන්න පුළුවන් මම මේ කන බොන එක නැවැත්තුවොත්, රූප බලන එක නැවැත්තුවොත් එහෙනම් මේ වැඩේ ඉවර වෙයිද කියලා හිතෙන්න, කල්පනා වෙන්න පුළුවන්. ඉතින් එහෙම කල්පනා වුණ කෙනෙක් ගැන තමයි අර අපි කලිනුත් කිව්වේ, නමුත් ගිය සතියෙත් කිව්වේ, නමුත් එහෙම ආහාර කරන්න පුළුවන් ආහාරයක් නෙමෙයි මේ තියෙන්නේ. ඒ විදිහට සරලව ආහාර කරන්න පුළුවන් ආහාරයක් නෙමෙයි මේ තියෙන්නේ. ඉතින් එහෙම කතාව කියලා ඊට පස්සේ මෙන්න මේ කියපු කතාවම තව ටිකක් ගාථා පෙළකින් සඳහන් කරනවා. එතන සඳහන් කරනවා යම් දුකක් රැස් කෙරේද ඒ සියල්ල ආහාරය හේතුවෙනි. යම් දුකක් රැස් වෙනවද ඒ සියල්ල ආහාරය හේතුවෙනි. ආහාර නැති වෙනවීමෙන් දුක් රැස් කිරීමක් නැත. ආහාරයෙන් ඉවත් වුණොත්, ආහාරයෙන් අයින් වුණොත් මෙන්න මේ දුකේ රැස්වීමක් වෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ඊට සඳහන් කරනවා ආහාරයේ මේ ආදීනව දැකගත්තොත්, දැනගත්තොත් මෙන්න මේ සියලු ආහාර දැනගෙන, අර අපි සඳහන් කරපු ඒ ආහාර හතරම දැනගෙන ඒ ආහාරයේ ඇසුරු නොකර ජීවත් වෙන්න පුරුදු කරගත්තොත් අන්න මේ තැනැත්තා මේ දුක කෙලවර කරනවා කියලා සඳහන් කරනවා. මේ ආශ්‍රවයන් ෂය කළා, නියම නිරෝගී භාවයට ලං වෙනවා කියලා සඳහන් කරනවා. ඉතින් මොකද්ද මේ කියන්නේ? අන්න අර ආහාරයෙන් දුරස් වුණොත්, ඒ ආහාරය හරියාකාරයෙන් දැනගෙන ඒවෙන් අයින් වුණොත් අන්න නියම නිරෝගී භාවයට මේ තැනැත්තාපත් වෙනවා කියලා අන්න බුදුරජාණන් වහන්සේ ගෙන හැර දක්වනවා. එන්න මේ ආහාරය පිළිබඳ තමුන්ගේ මතේ ගෙන හැර දක්වනවා, තමුන්ගේ අදහස ගෙන හැර දක්වනවා. ඉතින් හරිය ගැඹුරු කතාවක් තමයි මේ කියන්නේ. ඉතින් විට එක සඳහන් කරනවා මොකද්ද? මෙන්න මේ ආහාර ඇති උනේ කොයි වෙලාවේද කියලා. ආහාර ඇති උනේ තණ්හාවත් එක්කම කියලා සඳහන් කරනවා. තණ්හාවත් එක්කම කියලා සඳහන් කරනවා. ඊළඟ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ සඳහන් කරනවා. දුක්ඛ, දුකට හේතුව, දුක නැති කිරීමේ මාර්ගය කියන එකම තව විදිහක කියනවා ආහාරය. ආහාරයට හේතුව ආහාරය නැති කිරීම, ආහාර නැති කිරීමේ මාර්ගය කියලා ගෙන හැර දක්වනවා. ඉතින් බලන්න මෙන්න මේ දුක්ඛ කිව්වත් එකයි, ආහාරය කිව්වත් එකයි, එක පැත්තකින්. ඒ විදිහට තමයි ගෙන හැර දක්වන්නේ. ඉතින් යම් කිසි සූත්‍ර දේශනාවක සඳහන් වෙනවා මොකද්ද? මෙන්න මේ ලෝකය විනාශ වෙලා නැවත ඇති වෙනකොට මෙන්න මේ මිනිස්සු, එහෙම නැත්නම් මේ සත්තු, මේ කබලින්කාර ආහාරවලට හුරු වෙන විදිහ. දැන් කබලින්කාර ආහාර වලින් නැතුව තමයි අර කාලේ ගත කෙරෙන්නේ, ලෝකෙ විනාශ වෙච්ච කාලේ. මොකද ලෝකයක් නැහැ. ඉතින් අන්න අර අනිත් ආහාර තුනෙන් තමයි කල් ගෙවන්නේ. නමුත් මෙන්න මේ දැන් ලෝකෙ බිහි වෙලා එක සත්වෙක් මේකේ පහළ වුණාම මේ සතා තාමත් ඉන්නේ අර අනිත් ආහාර තුනෙන් යැපිලා. අර අපි දෙවනුව සඳහන් කරපු ආහාර තුනෙන් යැපිලා. නමුත් අන්න දැන් ඝන දේවල් දකින්න ලැබෙනවා. යම් කිසි නිකන් අයිස්ක්‍රීම් එකක් වගේ මේ පොළවේ පිහිටලා තියෙනවා මේ සතාට දකින්න ලැබෙනවා. ඉතින් මේක මොකද කරන්නේ? අන්න අර ආරකේ පොඩ්ඩක් ඇඟිල්ල ගහලා ලේව කාලා බලනවා. ලේව කාලා බැලුවම අප්පා කියලා නිම කරන්න බෑ රස කියලා ඔන්න ආහාරයට ගන්න පටන් ගන්නවා. ඉතින් එක්කෙනෙක් ආහාරයට ගන්නකොට අනිත් කට්ටියත් බලලා අපිත් ගන්න ඕනේ කියලා ආහාරයට ගන්නවා. ඉතින් ඔතනින් පටන් ගන්නවා මෙන්න මේ කය රළු වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා, ගෙන හැර දක්වනවා. ඉතින් ওই විදිහට මේ ආහාර නිරෝධය කරන ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්න උත්සාහ කරනවා. ඒ ආහාරයෙන් මිදිලා නියම නිරෝගී භාවය කොහොමද ළඟා කරගන්නේ කියලා ගෙන හැර දක්වනවා. ඉතින් එතන මොකද වැදගත් වචනේ? මේ සියලු ආහාර දැනගෙන කියන කතාව තමයි වැදගත් වචනේ. අනේ එතනින් තමයි අපි මේ දැන් හැමදාම කියන කතන්දරයට එන්න වෙන්නේ. මොකද්ද? මේ සියලු ආහාර දැනගෙන තමයි මේ ආහාර ඇසුරු නොකර ජීවත් වෙන්න පුළුවන්. ඒ ආහාරය නිවැරදි ආකාරයෙන් දැනගත්තට පස්සේ මේ තැනැත්තා ආහාර ගත්තට ඒ ආහාරයට ඇලිලා නැහැ. ඒ ආහාරයට තණ්හාවක් නැහැ. අන්න ඒ ආහාරය පාවිච්චි කරනවා, මේ කය නඩත්තු කරනවා. නමුත් අන්න ඒ ආහාරයට ඇල්මක් බැඳීමක් නැහැ කියලා ජනහර දක්වනවා. ඉතින් මේ ඇල්ම බැඳීම නැති කරන ක්‍රමයේ තමයි ඒ ආහාර දැන ගැනීම කියන එක මෙන්න මෙතන සඳහන් වුණා. ඉතින් දැනගන්නවා කියන්නේ මොකද්ද? අන්න සිහිය පිහිටවනවා කියන එක තමයි. එතකොට අපි හිතමු කෑම කනකොට ටීවේ එකත් දිහ බලාගෙන කන්නේ නැතුව අන්න අර කබලින්කාරාහාරයක් මම ගන්නවා කියන අදහසේ ඉන්න බලන්න. අපි මොකද කරන්නේ? අර මනෝ සංචේතනාහාර, ස්පර්ශාහාර, විඥානාහාර ගනිමින් කබලින්කාරාහාරෙත් අතරමැද බඩට දා ගන්නවා. අර තුන අතරේ මේක බඩට දා ගන්නවා. සමහර වෙලාවට බඩට කියලා නහයට තමයි දාගන්න යන්නේ. ඉතින් ওই විදිහේ දේවල් අපිට අත්දකින්න පුළුවන්. එහෙනම් මොකද කරන්නේ? අන සිහිය පිහිටවගෙන වැඩ කටයුතු කරනකොට තේරෙනවා. ඔන්න කබලින්කාරාහාරයක් ගන්නවා. ඒ පිළිබඳ දැනුවත් භාවයක් හදාගන්න පුළුවන්. ඊළඟට ඇවිදින ගමන් තේරෙනවා නොයෙකුත් දේවල් මේ වටපිටාවේ තියෙන දේවල් අපිට අරමුණු වෙනවා. ඒ වේ දේවල් ගලාගෙන යනවා අපිට දකින්න පුළුවන්. ඊට පස්සේ නොයෙකුත් හිතවිලි එනවා. අතීතේ කරපු කියපු දේවල් එනවා. රාගය දනවන දේවල් එනවා. ඉතින් ඒක කකා 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 යනකොට පොඩි ආහාරයක් ගන්නවා වගේ පොඩි රසයක් තියෙනවා කියලා මෙතනතර අත්දකින්න පුළුවන්. අර වාඩි වෙලා බොහොම සැහැල්ලුවෙන් ඉන්න වෙලාවේදී ඔන්න රාග සිතුවිල්ලක් මතුවෙලා එනවා. අතීතේ කරපු කියපු වැඩක් මතුවෙලා එනවා. අන්න ඒක මතුවෙලාම කොයි විදිහටද මේ සිතුවිල්ල මේ මනෝ සංචේතනා කියන ආහාරය අපි ගන්නේ කියලා අත්දකින්න පුළුවන්. ඊට පස්සේ අර ගමනක් යනකොට නගරයක් මැද්දෙන් යනකොට අර විදියට නොයෙකුත් නොයෙකුත් දේවල් වලට නොයෙකුත් වයිවර්ණ දේවල් වලට අපි අවධානය කොයි විදියටද ඇදිලා යන්නේ කියලා අත්දකින්න පුළුවන්. අනේ විදියට සිහිය පිහිටවීමක් තුලින් මෙන්න මේ ආහාරය ගන්න දේ පිළිබඳ නොයෙකුත් ආහාර ගන්න ආකාරය පිළිබඳ දැනුවත් භාවයක් ඇති කර ගැනීම තුලින් තමයි අපිට මේ ආහාරයෙන් මිදෙලා යන්න පුළුවන් වෙන්නේ. ආහාරය දුරු කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව අනාර විදියට වැරදි විදියට මේ ආහාර නොගෙන ඉඳීමෙන්වත් රූප නොබල ඉඳීමෙන්වත් නෙමෙයි. තියෝකට මොකද්ද බුදුරජාණන් වහන්සේ කියන? එහෙමනම් ඉතින් අන්ධයොත් නිවන් දැකලානේ. අන්ධයොත් නිවන් දැකලා උන්ට කොහොමත් රූප පේන්නේ නැහැ. එහෙනම් එහෙම නොබල ඉඳීමෙන් මේක කරන්න පුළුවන් නම් අන්න අන්ධයොත් නිවන් දැකලා කියලා කියනවා. අන්න එහෙ විදිහට අපිට තේරුම් ගත යුත්තේ තමයි මොකද්ද? මෙන්න මේ ආහාර පිළිබඳ දැනුවත් භාවයක් ඇති කර ගැනීම තුලින් තමයි මේ ආහාර නිරෝධ කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් එහෙම දැනුවත් භාවයක් ඇති කර ගන්න කෙනෙක්ට තේරෙනවා අර උපමාවල අගේ. අර උපමාවල අගේ ඒක එක උපමාවක් කොච්චර ගැඹුරුද, ඒක එක උපමාවක් කොයි විදිහට අපිට ගෝචර වෙනවද කියලා අන්න ඒ උපමා ආශ්‍රයෙන් මේ ආහාරය දැනගන්න පුළුවන් ශක්තියක් අපිට දියුණු කරගන්න පුළුවන්. ඉතින් ඒක ටිකෙන් ටික කළ යුතු පරීක්ෂණයක්. කෑම කමින් බලන්න මම කොයි විදිහටද මේ පෙරේතයෙක් ආහාර ගන්නවා වගේ කොයි විදිහටද මේ ආහාරයට නතු වෙලා ඉන්නේ කියලා බලන්න. නතු වෙලා ඉන්නේ කියලා බලන්න. අර වගේ හොඳ වටිනා කියන ආපන ශාලාවකට ගිහිල්ලා ආහාර ගන්නකොට කොයි විදිහටද අපිට මේ කබලින්කාර ආහාරය දෙන ගමන් ඒගොල්ලෝ මේ අනිත් ආහාරත් අපිට ටික ටික ගෙනහැර දක්වන්නේ කොයි විදිහටද කියලා පොඩ්ඩක් අවධානයෙන් බලන්න. ආහාර ගෙනහල්ලා තියෙන ගෑනු ළමයා කොයි විදිහටද අපිට මනසට ආහාරයක් දෙමින් අර ආහාරය අපේ ඉදිරියේ තියන්නේ කියලා පොඩ්ඩක් විමසලා බලන්න. පොඩ්ඩක් ඒක අත්විඳින්න උත්සාහ කරන්න. අනේ විදිහට සිහිය පිහිටවීම ක්‍රියාවලියක් තුලින් මෙන්න මේ දවස පුරාවටම මේ ගන්න ආහාර පිළිබඳ දැනුවත් භාවයක් ඇති කර ගැනීම තුලින් අපිට දවසක මෙන්න මේ ආහාරය ඇසුරු නොකර කටයුතු කරන්න ශක්තියක් දිනු කරගන්න පුළුවන්. නිවැරදි නිරෝගී භාවයට ලක් වෙන්න පුළුවන්. නිවැරදි නිරෝගී භාවයට ලක් වෙන්න පුළුවන්. මේ නිතියන නිරෝගී භාවය නෙමෙයි, නිවැරදිම නිරෝගී භාවය තමයි අන්නර ආහාරය ඇසුරු නොකොට ජීවත් වෙන අවස්ථාවක්. පාවිච්චි කරනවා ඒකට තණ්හාවක් නැහැ, ඒකට ආසාවක් නැහැ. අනේ වැනි වූ නිවැරදි නිරෝගී භාවයක් සඳහා ඒ විදිහේ ආහාර නිවැරදි නිරෝගී භාවයකින් අර ගැනීම සඳහා මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. මං හිතන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අදත් බොහොම වටිනා ධර්ම දේශනාවක් සිද්ධ කරා. පුත්තමාංශ සූත්‍රය සහ ද්වතානුපස්සනා සූත්‍රය කියන මේ සූත්‍ර දෙක ආශ්‍රයෙන් ආහාර වර්ග හතරක් තියෙන බවත්, කබලින්කාර ආහාර, ස්පර්ශ ආහාර, මනෝ සංචේතන ආහාර හා විඥාන ආහාර කියන මේ ආහාර හතර නිසා තමයි අම්දුකක් ඇති වෙන්නේ කියන කාරණයක්, මේ ආහාර අත්හැරලා අත්හැරීමෙන් මේ සියලු දුක් අත්හරින්න පුළුවන් කියන කාරණය. ඒ වගේම මේ සියලු ආහාර දැනගෙන, ඒ කියන්නේ සිහිය පිහිටුවීමෙන් මේ ආහාර ඇසුරු නොකර ජීවත් වෙන්නේ කොහොමද කියන කාරණේ ගැන අපි හැම දිනාටම බොහොම අර්ථවත් ධර්ම දේශනාවක් සිද්ධ කරා. මං හිතන්නේ අපි හැම දිනාගම ජීවිතවලට ඒක ප්‍රායෝගිකව අත්හදා බලන්න පුළුවන් කාරණයක් වෙයි කියලා මං විශ්වාස කරනවා. ඒ වගේම මම දැන් පොඩක් ස්ක්‍රීන් එක ෂෙයා කරනම් දැන් අපිට මේ අලුතෙන් සම්බන්ධ වෙන පිරිසට දැනගන්නත් එක්ක මේ වැඩසටහන සම්බන්ධයෙන් සහ ආධුනික අයට කොහොමද මේ සත්‍ය පිහිටවීමේ උපදෙස් ලබා දෙන්න කියන කාරණය සම්බන්ධයෙන් අපි උපදෙස් පත්‍රිකාවක් සකස් කළා ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ උපදෙස් පරිදි. ඒකේ කරුණු පහක් ආශ්‍රයෙන් අපි මේ කාරණා ටික මේ වැඩසටහන සම්බන්ධ වෙන කෙනෙක්ට මේ වැඩසටහනේ උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් ආකාරයට සකස් කරලා තියෙනවා. ඒකේ මුලින්ම දැන් ඔකලන්ට පේනවා ඇති ස්ක්‍රීන් එක ෂෙයා වෙලා තියෙනවා. ඒකේ මුලින්ම දක්වන විදිහට මේ ඕනම ආධුනික කෙනෙක්ට මේ සතිමත් ඇවිදීම සහ මේක හරිම හරිම පහසු මේ ඕනම කෙනෙක්ට කරන්න පුළුවන් බොහොම සරල කාරණා ටිකක් තියෙන්නේ. මම මේ දැන් ෂෙයා කරලා තියෙන ડોකියුමන්ට් එක chat section එකේ දාලා තියෙනවා. mixlr එකටත් මම ඒක තව සුළු වෙලාවකින් copy paste කරන්නම්. මේකේ මුලින්ම මේ තියෙන සතිමත් ඇවිදීමේ තියෙන වීඩියෝ link එක සහ සතිමත් ඉඳ ගැනීම කියන ඒ links දෙක ඔයගොල්ලන් බලන්න. බලලා දිනකට යම් සුළු වෙලාවක් විනාඩි 15ක් 20ක් වගේ සුළු වෙලාවක් ඒ සඳහා වෙන් කරගෙන ඒකේ කියලා දෙන විදිහට සතිමත් ඇවිදීම සහ සතිමත් ඉඳ ගැනීම දිනපතා කරන්න උත්සාහ කරන්න. ඒ දෙකම පැය දිනකට පොඩි සුළු වෙලාවක් කරලා පැය දෙකක් විතර සම්පූර්ණ කරන්න උත්සාහ කරන්න දින කීපයක් ඇතුළත. එහෙම කරලා ඔබේ අත්දැකීම් ලියන්න කොහොමද සතිමත් සක්මන සහ සතිමත් ඇවිදීම සහ සතිමත් ඉඳ ගැනීම ඔගලන්ට දැනුනේ කියන එක. ඒ විදිහට ඒ පැය දෙක කරාට පස්සේ ඒ ඔබගේ අත්දැකීම ලියලා මේ සඳහන් කරලා තියෙන Google Forum එකට හරි එහෙම නැත්නම් මේ අපේ ඊමේල් ලිපිනයට හරි යොමු කරන්න. ඒ කරන අතරත් දිගටම මේ එපැයි දෙකෙන් පස්සෙනුත් දිගටම දිනපතා මේ පුහුණු වීම කරන්න පුළුවන් නම් හොඳයි. මේක කාලයක් එක්ක කරගෙන යනකොට තමයි ඕනම කෙනෙක්ට ඒකේ අත්දැකීම් සහ ප්‍රතිලාභ ලැබෙන්නේ. ඉතින් ඒ අතරතුර අපි හැම ඉරිදාම මේ ප්‍රෝග්‍රෑම් එක මේ වැඩසටහන පවත්වාගෙන යනවා මේ වෙලාවටම ඒ වැඩසටහන සම්බන්ධ වෙන්නේ. එතකොට මේ සුතනුග්‍රහයෙන් නැත්නම් මේ ධර්ම දේශනාවෙන් පස්සේ අපිට මේ ඒ ඔගලන් යොමු කරන කමඨහන් වාර්තා එහෙම නැත්නම් ඔගලන්ගේ මේ භාවනා අත්දැකීම් ගැන තියෙන ගැටලු ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරලා ස්වාමීන් වහන්සේ වට අපිට සුදුසු පිළිතුරු ලබා දෙයි. මම හිතන්නේ හැම දිනාටම පැහැදිලි වෙන්න ඇති. ඒක කාරණේ හැම පැහැදිලිකමක් තියෙනවා නම් වැඩසටහන අවසානයේ මම තව පැහැදිලි කරලා දෙන්නම්. දැන් මම ආරාධනා කරනවා නදීප්ට අපේ අද තියෙන කමඨහන් වාර්තා ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන්න කියලා.
රාජිකා අවසරයි ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
අපිට ලිඛිත ප්‍රශ්න හතක් ලැබී තිබෙනවා ස්වාමීන් වහන්ස. ඉන් පළවෙනි ප්‍රශ්නය සහ දෙවැනි ප්‍රශ්නය
කීයද නදීප් ලැබිලා තියෙන්නේ?
හතක් ලැබී තිබෙනවා ස්වාමීන්
වහන්ස.
ඒ හතෙන් පළවෙනි ප්‍රශ්නය සහ දෙවැනි ප්‍රශ්නයට රාජිකා විස්තරාත්මකව හැඳින්වීමක් ඉදිරිපත් කරා. මං පොඩි ඇක්නොලෙජ්මන්ට් එකක් විදිහට ඒ ප්‍රශ්නේ අහලා තියෙන දෙන්නගේ නම් කියන්නම්. ජනක කෑරගල මහත්මයා සහ රතිල් මීගහවෙල කියන සතිපාසලේ දරුවෙක් ඒ ප්‍රශ්න දෙක ඉදිරිපත් කළා තියෙන්නේ. ඒ ප්‍රශ්න දෙකට අදාළ උත්තර රාජිකාගේ හැඳින්වීම තුළින් ලැබුණයි කියලා මම දැනුවත් කරනවා. මං තුන්වෙනි ප්‍රශ්නේ ඉඳලා ඉදිරිපත් කරගෙන යන්න ස්වාමීන් වහන්ස අවසරයි.
අපි ඔන්න ප්‍රශ්න දෙකක් කියමු, එතකොට අත වඩාත් තේරෙනවානේ අහගෙන ඉන්න කට්ටියට.
එහෙමයි ස්වාමීන් වහන්ස. ජනක කේරගල මහත්මයා කියලා කියනවා, මෙම වෙලාවේ මට සූම් එකක් තිබුණා, භාවනාව සඳහා කමටහන් ගන්න ඕනෑ මටත්. පළවෙනි එක ස්වාමීන් වහන්ස. දෙවැනි එක රිතිල් මේතිරිගල, he's a kids from Satipasala. He was saying, as I am a new, I have no idea about this question. It is actually related to the question number 3 in Google form, in which we ask to write about the practice in relation to the mindful walking, mindful sitting, and mind and general mindfulness. So Rajika also explained how to write about the mindful report. So I think those two questions addressed by Rajika at her introduction.
And Nadeep, I'm planning to send an email to both of them so they will get all the information.
Right. Okay.
With that email, we can send the English versions of the mindfulness basic instructions and, of course, translation of this one if needed in English.
Yes, Pante, I'll do.
Thungini prashne swamin mahanse, vartava. Avasarai swamin mahanse, mea maa idiripat karna palamu kamatahan vartavai. ගොයන්කාතුමන්ගේ ක්‍රමයේ දසදින භාවනා පුහුණුවකට සම්බන්ධ වී ඉන්පසු දෛනික පුහුණුවේදී එම ක්‍රමය මාට එතරම් නොගැලපෙන බවක් හැඟී ගියේ. මහසී සයාඩෝ හිමියන්ගේ ක්‍රමය පොතකින් කියවා ඔබ වහන්සේගේ මූලික කමටහන් උපදෙස් අන්තර්ජාලය මගින් සවන් දී ඒ අනුව භාවනා කරමි. දෛනිකව උදේට හා රාත්‍රී නිින්දට පෙර මිනිත්තු 30ක් සක්මන සහ ඉන්පසු පැය එකක පරයන්කයේ බැවින් භාවනා කරමි. සමහර දිනවල බාධා සිදුවේ. සක්මන විශාල තොරතුරු ප්‍රමාණයක් දැනේ. පාදයෙන් පාදයට බර මාරු වීම, පෑගෙන පොළවේ රළු මුදු වැලි උණුසුම් සිසිල් ස්වභාවයන් දැනේ. සිසිල පතුලේ පැතිරෙන අයුරු දැනේ. පතුලේ විවිධ ස්ථාන පොළවේ වදින අනුපිළිවෙල දැනේ. වැලි තුල එරීම, තද පොළවේ පතුල පැතලවීම දැනේ. නිතරම පාරේ වාහන ශබ්ද හේතුවෙන් සතිය බිඳේ. නමුත් මෑතකදී සිට එසේ සතිය නොබිඳෙන අවස්ථා වැඩි වෙමින් පවතී. එක් සක්මනක් තුල කිහිප වරක් අතීත අනාගත සිතුවිලි හේතුවෙන් සතිය බිඳේ. හැරෙන විට සතිය පිහිටුවා ගැනීම තවම මුළුමනින්ම අසීරුය. පර්යාංකය සිත එකඟ වනවාත් සමගම සෑම පරයන්කයේදීම උගුරේ අපහසුතාවයක් ඇති වී ඉවසා සිටියොත් කැස්සක් ඇති වී බාධා වේ. ඉන්පසු භාවනාව සුවදායීව පහසුවෙන් සිදුවේ. කැසීම්, වෙව්ලීම්, කිලිපොළා යෑම් දැනේ. කලකට පෙරමෙන් අසීරු වේදනා දැන් නොදැනේ. එක දිගට පැයක් හෝ ඊට වැඩි කාලයක් පරයන්කයේ පහසුවෙන් සිටිය හැක. හුස්ම සංසිඳී දැනෙන නොදැනෙන තැනට පත්වේ. නැවත නැවත මතුවෙමින් සිව්වේ. ඉන්පසු ඔබ වහන්සේ උපදෙස් දී ඇති පරිදි පිම්බීමට පෙර ආශ්වාසය මතුවන සිව් අවස්ථාව දැක ගැනීමට උත්සාහ කරමි. ඊයේ උදේ ඒ සිව් හුස්ම විනාඩි 10ක් පමණ ප්‍රකට විය. ආශ්වාසය ශරීරය තුළ මදක් ගමන් කොට ඉන්පසු පිම්බීම ආරම්භ වනවා මෙන් දැනුනි. මින් ඉදිරියට භාවනාව වැඩිම පිළිබඳව ගෞරවයෙන් උපදේශක් පතමි. ඔබ වහන්සේට සහ විසරණ වනයේ ධර්ම දාණයට කැපවන සියල්ලන්ටම තෙරුවන් සරණයි. වාර්තාව අවසන් ස්වාමීන් වහන්සේ.
හොඳයි. ඉතින් මේ පළවෙනි රිපෝට් එක අලුතෙන් තමයි පටන් ගත්තේ කියලා මේ පටන් ගත්තら මොකද එහෙම අලුත් පාඩක් අපිට පේන්නේ නැහැ. ඒකයි වැඩේ. දැන් මම මේ ඊයේ පෙරේදත් කිව්වා මේ කාටද මේ රාජිකාරත් කිව්වේ මේ ආධුනික බෝඩ්ඩයක් දාගෙන ඉන්නවා අපි. ඒ වුණාට ඇති ආධුනික කමක් නැහැ මේකේ. ඉතින් මේ බලන්න කොච්චර ඉක්මනට අල්ලගන්න පුළුවන්ද මේ වැඩේ කියලා. ඉතින් ඒකනේ වටිනාකම තියෙන්නේ. ඉතින් නොකර ඉතින් ඔය උඩ ඉඳලා ප්ලෑන් ගහන කට්ටියට මේක තේරෙන්නේ නැහැනේ. වතුරට පැන්න ගම අන්න දවසයි දෙකයි. මේ වගේ ප්‍රකාශයක් කරන්න පුළුවන් හැකියාවක් දිනුනෙලා එනවා. ඉතින් ඒ හැකියාව උරගා බලන්න කෙනෙක්ට බෑ මේ නොකරනිකා ඉදීම තුලින්. ඉතින් ඒකයි තියෙන වෙනස. ඉතින් මෙතන මේ දැන් අර ඒ වார்த்தාවේ සඳහන් වෙන මොකද්ද මුලදී මේ සත්‍ය බිඳෙනවා කියලා ශබ්ද වලින් ඊළඟට මැස්සංගෙන් කැස්ස වලින් සත්‍ය බිඳෙනවා කියලා මුලින් සඳහන් කරනවා. නමුත් අන්න මේක නැවත නැවත උරු කරනකොට කියනවා මේ සත්‍ය කියන එක හැම මේ මැස්සොන්ට කඩන්න පුළුවන් මේ දෙයක්වත් කැස්සකට කඩන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. වඩපිටා යන වාහන වලට කඩන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. ඒක තවුන්ටම අත්දකින්න පුළුවන්. ඉතින් ඒ පරිවර්තනය අපිට ප්‍රත්‍යක්ෂ කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒකනේ උතන සඳහන් වෙන්නේ. ඊළඟට බලන්න අතන සක්මනේ කෙරවල නම් දැන්ට තාමත් කැඩෙනවා කියලා සඳහන් වෙනවා. නමුත් ඇත්තටම සක්මනේ කෙරවලෙත් ඕක කැඩෙන්නේ නැහැ. අර කලින් කිව්වා වගේම තමයි. තමන් මේ ශිල්පේ ටිකෙන් ටික දියුණු කරනකොට තේරෙනවා සක්මනේ හැරුණත් ඕක කැඩෙන්නේ නැහැ. මැද ගියත් ඕක කැඩෙන්නේ නැහැ. වාහන වඩ පිටාවේ ගියත් ඕක කැඩෙන්නේ නැහැ. ඒව නැත්තම් මේ කැස්සක් ආවයි කියලා ඕක කැඩෙන්නේ නැහැ. ඒක නැවත නැවත පුහුණු කිරීම තුළින් දැනගත යුතු ශිල්පයක්. තමන් කර ළඟා කරගත යුතු ශිල්පයක්. ඉතින් ඒ විදිහට කරගෙන යන එක බොහොම හොඳයි. මේ ක්‍රමේ හොඳයි. ඉතින් ගෝයෙන්කා කියලා පටන් ගත්තේ ඉඳන් මම කියනවා මොකද්ද? හැබැයි මෙතන ඉතින් එහෙම සඳහන් කරන්න අවශ්‍යතාවයක් නැහැ. වැඩිපුර ටිකක් සක්මන් කරන්න. වැඩිපුර සක්මනටත් කාලය ගන්න. සක්මන අපද දාන්න එපා. සක්මනට අනුග්‍රහ කරන්න. සක්මනට අනුග්‍රහ කරොත් තේරෙනවා මේක අමුතුම විදියට එදිනදා ජීවිතේටත් මේ සතිය අරගෙන යන්න පුළුවන් හැකියාවක් මේ සක්මනේ දියුණු වෙලා එනවා කියලා අපිටත් දකින්න පුළුවන්. ඒ දේ ශක්තියක් අප කෙරෙහි ලං කරගන්න පුළුවන් කියලා දකින්න පුළුවන්. ඉතින් ওই නොයෙකුත් අවස්ථාවල බුදුරජාණන් වහන්සේ මේ සක්මන් කරන කතන්දර අපිට අහන්න ලැබෙන එක්තරා අවස්ථාවක තියෙන මොකද්ද මේ බ්‍රාහ්මණ තරුණයෙක් ඇවිල්ලා සක්මනක නෙමෙයි ඉන්නේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ ඉන්නේ කුටිය ඇතුලේ. ඉතින් මේ තරුණයා සෑහෙන වෙලාවක් එක එක ඒවා කතා කරනවා. දැන් අමාරුනේ ඇඟටපතට අමාරුයිනේ. ඉතින් මොකද කරන්නේ? අන්න ගිහිල්ලා ඇවිදින්න පටන් ගන්නවා බුදුරජාණන් වහන්සේ. ඉතින් මේ තරුණයාත් පිටිපස්සෙන් ඇවිල්ලා අන්න ඇවිදින ගමන් කතාව ඉතුරු ටික කරනවා. අර කතන්දරේ ඉතුරු ටික ඇවිදින ගමන් කරනවා. ඒ විදිහට කාලය ගෙවෙනවා. අන්න ඒක වගේ අපිත් අර අමාරු දවසක් ඉවරුණාට පස්සේ වෙහෙසක් ආවට පස්සේ දවස අන්තිමට පොඩි වොෂ් එකක් දාලා එහෙම තමුන් පොඩ්ඩක් සැහැල්ලුවක් ළඟා කරගත්තට පස්සේ ඔය වත්තේ පිටියේ හාද මෙහාද පියවර කීපයක් ඇවිදින්න පුළුවන් තැනක් හොයාගෙන මේ ස්වභාව ධර්මයත් එක්ක වාහන ශබ්ද තියුණාවේ ඒවා උලක් නැහැ මෙන්න මේ පරිසරෙත් එක්ක පොඩ්ඩයි හාට මෙහාට ඇවිදින්න පුළුවන්ද කියලා බලන්න. ප්‍රතිපදාව ඔය විදිහට නැවත නැවත පුරුදු කරන්න පුළුවන්ද කියලා බලන්න. තව තැනක සඳහන් වෙනවා මොකද්ද බුදුරජාණන් වහන්සේ සක්මන් කර කර ඉන්නවා සාමණේර හාමුදුරුවරු දෙදෙනෙක් දකිනවා මේ බුදු හාමුදුරුව සක්මන් කරනවා කියලා. ඉතින් මොකද කරන්නේ මේ දෙනමත් ගිහිල්ලා අන්න බුදු හාමුදුරුවෝ ළඟින් එහාට මෙහාට අර විදිහටම සක්මන් කරනවා. දැන් අපිත් උනත් ඔය ලොකු හාමුදුරුවෝ යන විදිහට යන්න ට්‍රයි කරන්නේ. ඒ වගේ බුදුහාමුදුර යන විදිහට යන්න ට්‍රයි කරන අර දෙන්න. ඉතින් මොකද කරන්නේ බුදුරජාණන් වහන්සේ අර සක්මනේ යන ගමම්ම මේ දෙන්නගෙන් යම් කිසි ප්‍රශ්නයක් අහලා බණක් කියනවා. බණක් කිය කී තමයි සක්මන් කරන්නේ. ඉතින් ওই විදිහේ දේවල් අපිට අත්දකින්න පුළුවන්. අත්දකින්න පුළුවන්. ඉතින් අපිටත් පුළුවන් යන්න බණක් හිත හිත උනත් බණක් කී කී උනත් සක්මන් කරන්න පුළුවන්. ඉතින් එහෙම එහෙම ටිකෙන් ටික මේ ශක්තිය තමුන්ට ලං කරගati යුතු දෙයක් වඩා ගati යුතු දෙයක්. ඉතින් ওই විදිහටම ඕම දිගටම පුරුදු කරන්න කියලා අපි කියමු.
මීළඟ වාර්තා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. කාලය විනාඩි 50යි. මම දෙපාවල එසවීම, ගෙන යාම, තැබීම කෙරෙහි සිහිය තබමින් සක්මන් කළෙමි. මෙලෙස ඒ ඒ පයෙහි ස්පර්ශය ඒ ඒ තැන නැතිවන සැටි බලමින් දිගටම සක්මන් කළෙමි. මද වේලාවකින් සක්මන් පතය ඇදෙන සෙලවෙන අයුරු අත්දැක්කෙමි. එය අත්දැකීමින් මම මද වේලාවක් සක්මන් කරන විට නාසය සහ ඒ අවට මුහුණ ප්‍රදේශයේ දැනීම් ස්වභාවයක් ඇතිවිය. මේ දැනෙන බව පර්යන්කේදීද මම අත්දකිමි. මෙදෙස බලමින් සිටින විට මෙම දැනෙන සුළු බවෙහි යම් රටාවක් ඇති බවත් එය දෙපාවල ක්‍රියාකාරීත්වය හා සම්බන්ධ බවත් නාඩි නොවන බවත් දැනින. දෙපා තබන විට තදගතියකුත් ඔසවන විට ලිහිල් ගතියකුත් යුතුව මාංශපේශිවල චලනයක් වරහන් නැති වයිබ්‍රේෂන්ස් ස්වභාවයක් මෙහි ඇත. අවධානය යොමු කර බැලූ විට මෙම ස්වභාවය සිරුරේ නොයෙක් තැන්වලින් දැනුනි. මම ඉන්පසුව සක්මන් පතය දෙස අවධානය යොමු කළෙමි. ඒද සිරුර මෙන්ම සක්මනේ රටාව අනුව ඉදිරියට පසුපසට ගමන් කරන බව වැටහුණි. මෙහි පැද්දෙන බව කෙරෙහි අවධානය යොමු කළ විට වැටහුණේ දකුණු පය ඔසවා තබන විට ඉබේම අවධානය දකුණු ඇසට යන බව වම තබන විට වම් ඇස ප්‍රමුඛ වන බවත්ය. මගේ ඇස් චලනය නොවූ නමුත් සිත ඔරලෝසේ බට්ටා පැද්දෙන්නාක් මෙන් මාරු විය. සක්මන පැද්දෙනවා මෙන් පෙනෙන්නේ මේ නිසා යයි සිතමි. එදින භාවනාව අතිශයෙන් රසවත් විය. පර්යංක භාවනාව ආනාපාන සතිය කාලය පැය එකයි. මම හුස්ම රැල්ල නාසය අග දැවටෙන ආකාරය පිළිබඳ සිත පිහිටුවා භාවනා කළෙමි. මද වේලාවකින් මගේ සිත එකඟ විය. වෙනත් අරමුණු සිතෙන් ඉබේම ප්‍රතික්ෂේප වී හුස්ම කෙරෙහි යොමන බවක් විය. සිරුරේ දැනෙන වේදනා ගැන සිතීමට සිත උත්සුක නොවන බවත් හුස්ම වෙතම කැමැති බවක්ද විය. භාවනාව නතර කිරීමට පවා සිතෙන් අකමැත්තක් ඇති බවත් මට සිතින. තෙරුවන් සරණයි.
හොඳයි, ඒ වාර්තාව හොඳයි. ඉතින් මේක තමයි අපි කියන්න උත්සාහ කරේ, අර ආහාර හතර දැනගන්නවා කියලා කියන්න උත්සාහ කරේ මේක තමයි. එතකොට ඔය වාර්තාව ගත්තොත්, ඔය කියන නොයෙකුත් නොයෙකුත් අදහස් උදහස් ගත්තොත්, ඒවා තුළ අර අපි සඳහන් කරපු ආහාර ටික ඔක්කොම තියෙනවා. ඉතින් ඒ පිළිබඳ දැනුවත් භාවයක් අපි ළඟ නෑනේ. ඒ දැනුවත් භාවයක් දියුණු වෙලා එනකොට ඔන්න ඒ වගේ අත්දැකීම්, ඔය වගේ විස්තර තොරතුරු අපිට මේ සභාවකට ඇහෙන්න කියන්න පුළුවන් ශක්තියක් දිනු වෙලා එනවා. ඉතින් බලන්න, ඔය දැනෙන දේවල් නොයෙකුත් දේවල් ඔය කතා කරනකොට අර අපි අර සඳහන් කරපු විදිහට මෙන්න මේ මනස කොහොමද මේ විවිධ විදිහේ ආහාර ගනිමින් කාලය ගත කරන්නේ කියලා අපිට අත්දකින්න පුළුවන්. ඒක අපි සක්වන තුලින් තමයි අත්දකින්නේ. එහෙම නැත්නම් වාඩි වෙලා ඉඳීම තුලින් තමයි අත්දකින්නේ. කකුලට දැනෙන දැනීම තුලින් තමයි අත්දකින්නේ. එහෙම නැත්නම් අර හුස්ම තුලින් තමයි අත්දකින්නේ. ඉතින් ඕක තමයි දාර කරන්න තියෙන පුහුණුව. ඒක පුහුණුව කරන්න පටන් ගන්නකොට නම් මේක හරි අමාරුයි අපහසුයි කියලා තමයි තියෙන්නේ. හරියට අර අර අපි හිතමු කැලේ ඉන්න අස්සෙක් වල් අස්සෙක් ගෙනහල්ලා මේ කොහේරි නගරයක් මැද්දේ බැන්දහම මේක මොකද කරන්නේ? යන්න වටපිටාව ඔක්කොම විනාශ කරගෙන කඩාගෙන විඳගෙන යන්න හදනවා. නමුත් අර කැලේ ඉන්නකම් මේකගේ අර කුළු භාවයක් අපිට දකින්න නැහැ. ඒ වල්ලස්සෙක් කියලා අපිට දකින්න නැහැ. බොහොම පහසුවෙන් සැහැල්ලුවෙන් ඉහාට මෙහාට දුව දුව ඉන්නවා. නමුත් අන්න අර ගෙනහල්ල බඳපු ගමක් තේරෙනවා මේකගේ ඇත්ත ස්වභාවය. අන්න ඒ වගේ තමයි අපේ හිතත්. එතකොට අන්න අර ඕක නොකරනිකා ඉන්න කාලේ ඕක අත්දකින්න බෑ. නමුත් කරන්න පටන් ගත්තට පස්සේ තේරෙනවා මේක එහාට දුවනවා මෙහාට දුවනවා අර අස්සෙක් ගෙනහල වැඳගත්තා වගේ තමයි. නමුත් ටිකෙන් ටික ටිකෙන් ටික උත්සාහවත් වෙනකොට මේ විදිහට තමන්ගේ මේ සක්මන් කරන අතරෙත් මේ විදිහේ පරිවර්තනයක් අපිට අත්දකින්න පුළුවන් ස්වභාවය. ඊළඟට වාඩි වෙලා ඉන්නකොටත් මේ විදිහේ පරිවර්තනයක් අත්දකින්න පුළුවන් ස්වභාවය. සක්මණෙන් මිදිලා යන්න හිතෙන්නේ නැති අයුරු අපිට අත්දකින්න පුළුවන්. වාඩි වෙලා ඉන්න එකෙන් නැකිඩිලා නැකිඩලා යන්න හිතෙන්නේ නැති අයුරු අත්දකින්න පුළුවන්. මොකද්ද වෙන්නේ? අන්න අර තමන් අරක පිළිබඳ යම් කිසි ප්‍රණීත ස්වභාවයක් ලං කර ගන්නවා. ඒ විදිහේ ශක්තියක් ලං කර ගන්නවා. ඒ ශක්තිය නැවත නැවත අත්විඳින සක්මන් කරන කෙනෙක්ට තේරෙනවා මේක තමන්ට ලොකු පහසුවක් මේ ජීවිතයේ වෙනසක් ඇති කරන්න හේතු වෙනවා කියලා සඳහන් කරන්න පුළුවන්. ඉතින් ඔය සක්මන ගැන දන්නේ නැතුව ඕවා කරන කට්ටිය හිටන් යම් කිසි පහසුවක් ජීවිතේ ළඟා කර ගන්නවා. ඒ විදිහේ ශක්තියක් ජීවිතේ ළඟා කර ගන්නවා. ඉතින් මොකද එතන කතාව සඳහන් වෙනවා, මම මේ ඊයේ පෙරේද කියව එකක්. ඉතින් මේගොල්ලන්ට නෙමෙයි ඉන්නේ කිව්වේ හින්දා ප්‍රශ්නයක් නැහැ. මොකද්ද එතන සඳහන් වෙන්නේ? ඒ යම් කිසි තැනැත්තියක්, මේ තැනැත්තියගේ ජීවිතේ සම්පූර්ණ කැඩිලා බිඳිලා විනාශ වෙලා ගිහිල්ලා. එතන මාව කෙරෙහි ආසාවකින්, මාව කෙරෙහි ලොකු බැඳීමකින් තමයි ඉන්නේ. මාව නැති වෙලා යනවා. ඊට පස්සේ ඒකෙන් අත් මිදෙන්න නොයෙකුත් මත්ද්‍රව්‍ය, ඊළඟට අහනහන මනුස්සයෙක් බුදිය ගන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒකෙන් මොකද වෙන්නේ? අන්න තමන් ඒ කසාදෙත් දුරස් විනාශ වෙලා යනවා. තමන් ඒ කසාද බැඳලා ඉඳපු ජීවිතෙත් විනාශ වෙලා යනවා. ඊළඟට ආර අනාචාර නිසාම දරුවෙකුත් බඩට එනවා. ඊළඟට දරුවත් ගබ්සා වෙලා නැති වෙලා යනවා. ඔන්න ඔය විදිහට මෙන්න මේ දිවිනහා ගන්න තත්ත්වෙට අද්දරට එනවා මේ තැනැත්ති. ආවට මොකද, මොකක් හරි වෙන කම්පනාවකට කොහොම කොහොම හරි මෙන්න මේ ඇමරිකාව හරහට, උතුරු ඇමරිකාවේ ඒ තියෙන ඇමරිකා එක්සත් ජනපදයේ හරහට යම් කිසි කැලෑ මාර්ගයක හයිකින් කියලා අපි කියන්නේ ගමනකට යදෙනවා, ගමනකට එකතු වෙනවා. එතකොට මේක කිලෝමීටර් 2200ක් විතර දුර ගමනක්, මාස 5-6ක් යන ගමනක්. ඊට පස්සේ මෙක්සිකෝවෙන් පටන් අරගෙන කැනඩාවෙන් ඉවර වෙන ගමනක්. ඉතින් මේ විදිහට කැලෑ මාර්ගයක තමුන් අන්න මේ විදිහේ ගමනක යෙදෙනවා. ඒ ගමනක යෙදෙනකොට මේ මූලික උපදෙස් මුකුත් ලැබිලා නැහැනේ. එතකොට මොකද වෙන්නේ? අර තමුන් අර පරිසරෙත් එක්ක තනිවීමක් සිද්ධ වෙනවා. ඒ පිරිස් වලින් වෙන්වීමක් සිද්ධ වෙනවා. ඒ පරිසරයට එකතු වීමක් සිද්ධ වෙනවා. ඊළඟට අන්න අර තමුන්ගේ අතීත ජීවිතවල වෙච්ච දේවල් කඩාගෙන බිඳගෙන ඔක්කොම එන්න පටන් ගන්නවා. ඉතින් පතුලට ගන්න කියලා හික්මෙන්නත් හැකියාවක් නැහැ. ඉතින් මොකද වෙන්නේ? අර අර කොයි කොයි දෙයටත් මුහුණ දෙමින් නැවත නැවත මේ ගමනේ දෙනවා. එක දිගට මාස ගණන් ගමනේ දෙනවා. ඉතින් දවසක උදේට නැගිනිනකොට යන්න හිතෙන්නෙම නැහැ. ඇවිදින්න බෑ. නමුත් ගමනේ දෙනවා. යටිපතුල් පැලිලා ඇඟිලි පැලිලා. නමුත් ගමනේ දෙනවා. දවසකට අර තමුන්ගේ වියෝ වෙලා ගියපු කට්ටිය මතක් කළා. අන්න හඬා වැළපෙනවා, බිම වැටෙනවා. හඬමින් නැවතත් ගමනේ දෙනවා. අන්න ඒ විදිහට ගමන් කරනවා. පිටේක තමුන්ගේ අර අබ්බහි අර කාමක අදහස් ඒ යම් කිසි මද්‍රව්‍ය වල තියුණ නතු භාවයේ ඉදිරිපත් වෙලා එනවා. ඉතින් ඒව අතරෙත් ගමනේ දෙනවා. ඒව අතරෙත් ගමනේ දෙනවා. ඉතින් ඔහොම 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 මෙන්න මේ මාස ගණනක් තිස්සේ විටක ආහාර හරියට නැහැ. ඒත් ගමනේ දෙනවා. විටක වන සතුන්ගෙන් ජීවිත අනතුරු වෙනවා. ඒත් ගමනේ දෙනවා. ඔන්න ඔහොම ගමනේ එදිලා 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 ටිකෙන් ටික මෙන්න මේ මාස ගණනාවක් ගත වෙනකොට කොහොමද මේ දුක්ඛිත ජීවිතේ මේ දිවිනහා ගන්න පමණට තියෙන ජීවිතේ ටිකෙන් ටික පරිවර්තනය වෙන්නේ? ටිකෙන් ටික කොහොමද මේ ජීවිතයට මුහුණ දෙන්න පුළුවන් ශක්තියක් තියෙන තැනැත්තියක් බිහි වෙලා එන්නේ කියලා මෙන්න මේ කතාවේ පෙන්නන මේ සත්‍ය කතාවක් ඇසුරෙන් ගෙනහැර දක්වනවා. ඉතින් අන්න මෙක්සිකෝවෙන් පටන් ගන්නකොට ඉඳපු තැනැත්තා නෙමේ කැනඩාවෙන් ආවර කරන්නේ. එතනින් ගමන කෙලවර කරන්නේ. අන්න මේ ජීවිතයට මුහුණ දෙන්න පුළුවන් මේ ජීවිතයේ යම්කිසි සතුටක් හත්විඳින්න පුළුවන් කෙනෙක් තමයි ඒ ගමන අහවර කරන්නේ. ඉතින් එවැනි වූ ඒ මෙක්සිකෝවෙන් පටන් අරන් කැනඩාවෙන් අහවර කරන ගමනක යෙදෙන්න කියලා අපි මේ වාර්තාව ලියපු කෙනාටත් කියමු. මහත්තයා මේ අපේ විශේෂ ආරාධිත අමුත් එක් අද සම්බන්ධ වෙලා ඉන්න සූම් තාක්ෂණය හරහා මේ කඩුවෙල ඉඳලා. ඉතින් අපි අපි ඒ ස්වාමීන් වහන්සේට අවස්ථාවක් දෙමු මේ පොඩ්ඩක් මේ සම්බන්ධ වෙන්න ඉස්සෙල්ලාම සම්බන්ධ කරගෙන ඉතුරු ප්‍රශ්න ටික උන්වහන්සේ ඉදිරිපත් කරන්න. හරි. හැමදාම මට පොරොන්දු වෙලා වෙලා ගියා මම අද එනවා කියලා. ඔන්න අද නම් ඇත්තටම ඇවිල්ලා තියෙනවා.
ඉමාස වහන්ස අපි ගෞරව නමස්කාර පූර්වක පිළිගන්නවා ස්වාමීන් වහන්සේවත්. මිලඟ වාර්තාව ස්වාමීන් වහන්ස. ඉමාස වහන්ස තිරුවන් සරණයි. මිලඟ වාර්තාව ඉදිරිපත් කරන්න කියලා තියෙනවා ස්වාමීන් වහන්ස. ප්ලීස් ඩූ නොට් මෙන්ෂන් මයි නේම් කියලා නම කියන්නේ වාර්තා ඉදිරිපත් කිරීමට අවසරයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස, පහත වාර්තාව ඉදිරිපත් කිරීමට සිටුවෙමි. පරයන්ක කාලය පැයයි. ආනාපාන සතිය වරහන් ඇතුලේ වෙනවා 8-day residential retreat. හැම පරයන්කදීම වේදනාව රජ කිරීමට පටන් ගත්තේය. මුලින් විනාඩි 45ක් පමණ ගිය පසු ඇති වූ එක ටිකෙන් ටික අඩුවී විනාඩි 2-3ක කාලයතෙක් අඩුවිය. එක් පරයන්කයකදී සිතුනේ දැන් නම් මේක ඇති, ඊළඟ ආත්මයේදී වේදනාවට මුහුණ දෙනවා, ඉරියව් මාරු කරලා කෙලෙස් සුද්ධ කරගන්නවා කියලයි. මෙම වේදනාව නිසා ඇස්වලට කඳුළු ආවේය. දහඩිය දමන්නට විය. සමහර ඇටකටු මිටියකින් කුඩු කරන තරම් විය. තවත් නොයෙක් දැනීම් දැනුනි. ඉවසා ගැනීමට නොහැකිව හැමදේම එපා වුනි. තවත් පිටක සිතුනේ ඇයි ධර්මතාවයකට ද්වේෂ කරන්නේ කියලා. එහෙත් දිගටම කරගෙන ගියේ කල්‍යාණ මිත්‍රයන්ගෙන් ලැබුණු දිගටම කරන්න කියූ උපදෙස් අනුවයි. ස්වාමින් වහන්සේ උපදෙස් දුන් ලෙස පර්යේෂණයක් කර බැලුවේය. වේදනාව තිබියදී තැන්පත් හිත දිහා ටික වේලාවක් බලා සිටීමයි. එවිට තේරුනේ වේදනාවට ඇති ද්වේෂය නිසා එය මගහැර යාමට මෙම තැන්පත් ස්වභාවය තදින් අල්ලා සිටින බවයි. ඉන්පසු වේදනාව අධික ගතියක් දැනුණත් හිතෙහි යම් නිශ්චල බවක් පෙනේ. ටික වේලාවකට පසු එකපාරටම තේරුනේ අයියෝ මෙතන බය වෙන්න දෙයක් මොකුත්ම නැහැනේ. රිදෙනවා කියලා අහලා තියෙන දෙයටනේ බය වුනේ බය වෙලා තිබුණේ. ඇති දෙයක් නැහැනේ කියලා. අවස්ථා දෙකක් හෝ තුනක් දැක්කේ එකපාරටම ඇතිවන වේදනාවට ඒ වෙනුවෙන් හිතේ හටගන්නා දේශයේ ආකාරයත් එය ගෙවි ගෙවි යන ආකාරයත්ය. ඉන්පසු වේදනාව දිය වී ගියා. හිතේ ආලෝකමත් ගතියක් සහ සැහැල්ලුවක් ඇති වුණා. අල්ලගෙන හිටිය හිත අතහැරියා කියලා අවබෝධ වුණා. ද්වේෂය නැති වෙලා ගියා. තවත් විනාඩි 5ක් පමණ සිට මෙය තවදුරටත් තහවුරු කරගත්තා. මෙවැනි අත්දැකීමක් ඉස්සෙල්ලා ලැබූ විට අසීමිත සතුටක් ඇති වුවත් මෙවිට එවැනි සතුටක් නොදැනුනි. තවත් සිදුවීමක් පමණි. එහෙත් මේ අවස්ථාවේ පුහුණුවේ ලොකු පෙරලියක් කළ බව හොඳටම දනි. කෙලෙස් ගොඩක් කැපුණා ලෙස තේරේ. ඊළඟ පර්යංකයේ දෙපාරක් පමණ චෙක් කර බැලුවේ රිදීම තුළ ද්වේෂයේ දශමයක්වත් ඇති වෙනවාද කියලයි. එහෙම දෙයක් නැහැ කියලා පේනවා. බලෙන් දාන්නවත් හිතක්වත් ඇති වෙන්නේ නැහැ. මින් ඉදිරි දින පහ තුල දුටුවේ හිතට හොරා කිසිම දෙයක් එළියට නොයන බවයි. බ්‍රේක් කරලා දෙයක් යන්න ඉස්සෙල්ලා නතර කළ හැකි බව සහ අවශ්‍ය ආකාරයට වෙනස් කර ක්‍රියා කිරීමට හැකි බව. දැන් හැම දෙයකම ගෙවී යාම පෙනේ. ඇතැම් විට අරමුණක් ස්පර්ශ වන මොහොතේම දැනගත් විට නැති වී යාම පෙනේ. නෝට්ස් කියලා සෙක්ෂන් තුනක් ඉදිරිපත් කරලා තියෙනවා ස්වාමීන් වහන්ස. ඒකේ පළවෙනි එක අවුරුදු දෙකක පමණ සිට සතිමත් වන සමාධි සිත ඇති හැම විටම මුහුණේ මද සිනාවක් ඇත. මේ වේදනා කාලය තුලදී ඇතුළෙන් මොන දේ වුණත් එළියෙන් මද සිනහව දිගටම තිබුණි. එක් වේලාවක හිතුනේ ඇත්තටම මට පිස්සුද මන් දන්නේ නැහැ කියලයි. දෙක, මේක කොච්චර අපට කියා දුන්නත් මෙතන මුකුත් නැහැ කියලා තේරෙන්නේ නැහැ. ඇත්තටම Taman දකින දවස එනකන්ම මෙහි කියන්න දෙයක් නැහැනේ කියලා හිතුණා. අවශ්‍ය වෙන්නේ කල්යාණ මිත්‍රයන් ගැන තියෙන ශ්‍රද්ධාවයි. මට මන් ගැනම තියෙන ශ්‍රද්ධාවමයි. වරහන් තුල resilience, courage, never give up. මේක හොඳට දැක්කා පරයන්කය තුල. තුන්වැනි එක, තුවාලයක් වුණාම තුවාලයේ වේදනාවයි ඒක නිසා හටගන්නා හිතේ තරහවයි තමයි වේදනා දෙක. දැන් හිතේ තරහා නැහැ. තුවාලයේ වේදනාව විතරයි. රිට්‍රීට් එකේදී සතෙක් විදලා ඉන්ෆෙක්ට් වෙලා ඒකත් හොඳටම ප්‍රත්‍යක්ෂ වුණා. ගෞරවනීය ස්වාමින් වහන්ස, මෙහි වැරදි ඇතොත් අනුකම්පා කර පහදා දෙනමෙන් යටහත් පහත්ව ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. වාර්තාව අවසන් ස්වාමින් වහන්ස.
නදීප් මහත්තයා, මම ධම්මසාගර හඳුරු.
එහෙමයි
ස්වාමී. මට පිස්සු වගේ දැන් දෙන්න උත්තරයක් නැහැ. ඔක්කොම උත්තර ටිකත් වාර්තාවෙම තියෙනවා. හොඳ, මං හිතන්නේ නදීප් මහත්තයා නිකන් කියන්න දෙනවද මොන වර්ධිය? වාර්තාව හොඳටම හොඳයි. ඒක තමයි කියන්නේ අර ලස්සන මේ උපමාවක් දෙනවා ලොකු සාමණේරයන්සෙ. අර පුංචි බණ්ඩාගේද මට මතක නෑ නම් දෙක නම්. පුංචි බණ්ඩාගේ දත් ටික සුදුම සුදු පාටයිලු. මේ කොච්චර බුලත් විට මස් කෑවට සුදුම සුදු පාටයිලු. ඉතින් ලොකු බණ්ඩා අහනවලු, ඇයි මේ කොහොමද සුදු පාට වෙන්නේ කියලා. ඉතින් කියනවලු පුංචි බණ්ඩ කියනවලු, මම රෑ නිදාගත්තාම යකෙක් ඇවිල්ලා දත් ටික ගලෝලා එක එක දත සුද්ධ කරලා ඌ ඒකේ තියෙන මස් කෑලි ඒකේ තියෙන දේවල් කාලා ආපහු හයි කරලා යනවා. උදේ වෙදී නැගිටිද්දි ඔක්කොම දත් ටික සුද්ධ කරලා කියලා. ඉතින් ලොකු බණ්ඩත් ගිහිල්ලා ඌ වගේම නිදා ගන්නවා සොහනක. ඊට පස්සේ වෙන්නේ යකා එනවා. යකා ඇවිල්ලා එක දතක් ගලවද්දි ඉන්න බෑ වේදනාව ලොකු බණ්ඩට ඇහැරෙනවා. ඒක දත් ටික ගැලෙවුවට පස්සේ ඇහැරෙනවා. ඇහැරුණාම යකා බය වෙලා යකා අර දත් ටික ඔක්කොම මූණේ හැමතැනම හයි කරලා යනවා. ඊට පස්සේ පුංචි බණ්ඩ රහෙද්දි මූණේ හැමතැනම දත්. ලොකු බණ්ඩෙන් ආපුවා මොකද උනේ කියලා යකා දත් ටික ගලවද්දි මට ඇහැරුණා කිව්වා. ඉතින් අපිටත් ඔය වගේ අර දත් ටික ගලෝලා හයි කරනකම් ඉන්න බැරි ගතියක් අපේ ජීවිතේ හැමතැනම තියෙනවා. ඒක තමයි අපි ප්‍රශ්න ඇදගෙන නාන්නේ. කියන්නේ අහක යන නයිත් දාගන්නවා. ඉතින් අර ඒ වගේ අර ප්‍රශ්න ඉවරනකන් ඉන්න බෑ. මේ මේ වාතාවරය පේනවා හොඳට බොහොම අමාරුවෙන් ඉවසලා 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 අපි ගහලා අර වේදනාව මේකේ තියෙන මොකද්ද මේක ඇතුළේ තියෙන යකක් කියන එක හොඳට අඳුරගෙන තියෙනවා. එතකොට තේරලා තියෙනවා මේකේ මේ මේ තරහ තමයි මේකේ තියෙන වේදනාවේ තියෙන එකම ප්‍රශ්නේ. මේක දෙකම නාමදර. ඒකයි තියෙන අමාරුම දේ, දෙකම නාමධර්ම. සතිය බොහෝම උග්‍රව පිහිටින් දෙයක් තමයි වේදනාව කියන නාමධර්මේ. ඒ වගේම ඒකාසේ තියෙන ද්වේෂය කියන එකත් තව චෛතසිකයක්. එතකොට මේ දෙක අඳුරගන්නවයි කියන එක ටිකක් මේ දුක් විඳින්න ඕන කාරණයක්. ඒක ඒක අල්ලගන්න බැරි වෙන්නේ අපි ඉරියව් වෙනස් කරන හින්දා. අපේ ජීවිතයේ හැම වෙලාවකම අපි ඉරියව් වෙනස් කරනවා. ඒ වෙනස් කිරීම හරහා අර වේදනාව අපි මග අරිනවා. මග අරපු හින්දා අපිට ඔය වගේ දේශය තියෙන්නේ කියන එක අඳුනාගන්න බෑ. මේක යම් කිසි වෙලාවක මේක හොඳට බලන් ඉඳි මේක දේශයයි වේදනාවයි අරනුරුසනා ස්වභාවයයි වෙන් වෙනවා. වෙන් වුණාම තේරෙනවා මේ දෙක දෙකක් මේකේ ද්වේෂයේ හින්දායි අපි වේදනාවට ද්වේෂ කරන්නේ කියන එක තේරුම් ගත්තට පස්සේ වේදනාව කියන්නේ තව අරමුණක් විතරයි. ඒක ආනාපානෙ වගේම නැත්නම් අර තැම්පත් බව වගේම තව අරමුණක්. වේදනාව හිටිය කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් අපි ඒක වවාගෙන කන හැටි ජීවිතේ ඕක තමයි සාමාන්‍ය ජීවිතේ කරන්නේ. ඉතින් ඒ ඒකෙදි ඔය ලස්සන තියෙනවා ඉදස් වල, ඒ කියන්නේ වේදනන පසනාව වඩපුම සාමින්වහන්සලා 39ක් කැලේකට ගිහිලා මේ භාවනා කරද්දි එක එක්කෙනා අඩු වෙනවලු. ඉතින් එක එක්කෙනාට එක්කෙනා කතා කරන්නෙත් නැහැ. එක්කෙනා එක්කෙනා අඩු වෙද්දි ටිකක් දානෙට වඩිද්දි කට්ටියට ප්‍රශ්නයක්ලු. මේ 30 වෙච්ච එක 25 වෙනවා, 20 වෙනවා, 15 වුණාට පස්සේ කට්ටිය කතා වුණාලු මොනවා හරි සද්දයක් ආවොත් අපි ගිහිල්ලා බලමු කියලා කතා වෙලා ඊට පස්සේ ඔන්න සද්දයක් ආවලු. ආයෙදි අනික් සාමින්වහන්සේලා එකතු වෙලා කට්ටිය හොරෙන් ගිහිලා කුටිය බලද්දි එක සාමින්වහන්සේ කෙනෙක් කුටි මේ කොටියෙක් ඇදගෙන යනවා. කකුලෙන් අපාගෙන ඇදගෙන යනවා. මේ සාමින්වහන්සේ අර වේදනාවත් උහුලගෙන කිසි කෙනෙක්ට බාධාවක් නොවෙන්න ඉවසගෙන කාගෙන ඉන්නව අර වේදනාව. ඉඳලා එහෙම්මම අර කොටිය උඩ යටින් නම් උඩට කාගෙන එද්දි හදවත කද්දි උදාන වාක්‍යයක් කළා රහත් වෙලා තමයි නැවතුනේ. ඉතින් ඒ වගේ උග්‍ර මේ කමඨහනක් තමයි මේ වේදනාව. ඒක කායනුපස්සන හොඳට පුරුදු කරපු කෙනෙක් ඊට පස්සේන කර්මස්ථානයක්. ඉතින් ඒකෙන් ඒක ඒ කර්ම වේදනාව හොඳට බලද්දි චිත්තානුපස්සනාවත් නිකම්ම වැඩ කරනවා. අර දේශේ කියන එක හොඳට බලන්න පුළුවන්කම ඇති වෙනවා. ඉතින් පෞරුසත්වේ නැගී සිටිනවා. ඉතින් ඒක අර සූදානම් වෙලා ගිය හින්දා දැන් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඇත්තට මේක සහනයක්. නමුත් ඊට පස්සේ වෙනවා ඔක ටිකක් පුරුදුනාට පස්සේ සූදානම් නැති වෙලාවක වේදනාව එන්න ගන්නවා. එතකොට තමයි ඊළඟ කමඨහන සුද්ධ වෙන්නේ. මේ වේදනාව කියන එක නැතු යන එකක් නෙමෙයි. හැමදාම තියෙනවා. හැමදාම සූදානම් වෙලා ගියොත් මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නැත්නම් සූදානම් නොවී ගියොත් අපි මේකට පොඩ්ඩක් දඟලනවා. ඒත් කමක් නැහැ. දඟල දඟල හරි මේක හරියට කමඨහන හොඳට මේ මේ දපේ දාගත්තට පස්සේ හොයාගන්න පුළුවන් මේ මොකද්ද මේ අපි දඟලන්න හේතුව කියලා. ඉතින් ඒ වගේම තමයි සිතුවිලි වලටත්, සිතුවිලි ප්‍රශ්නයක් තියෙන කෙනාටත් ඔය ප්‍රශ්නෙමයි ওই විදිහටම විසඳ ගන්න පුළුවන්. සංඥා කෙනාටත් ඔය වගේම විසඳ ගන්න පුළුවන්. ඒ දේ පොඩ්ඩක් බලන් ඉඳ තියෙන්නේ. අර යකා දත් ටික හරියට හයි කරලා යනකම් පොඩ්ඩක් බලන් හිටියානම් ලස්සනයි. ඉතින් ඒ ටික තමයි කියන්න තියෙන්නේ. මේ වාර්තා වෙන වාර්තා කිරීමත් හොඳයි ලස්සනයි. වාර්තාවේ අන්තිම තියෙන වාක්‍ය ටිකෙන් කමටහන් ටික සුද්ධ වෙලා කියලා තේරෙනවා. ඉතින් ඒකට වඩා කියන්න දෙයක් නැහැ. උනන්දු කරවන්න තමයි තියෙන්නේ.
එමයි ස්වාමීන් වහන්සේ, ඊළඟ වාර්තාව තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. පරයන්ක භාවනාව. මා හුස්ම පිළිබඳ සිහිය පිහිටුවා ආනාපාන සති භාවනාව වැඩුවා. හුස්ම රැලි 10ක් 15ක් පමණ වේලා භාවනා කරන විට මාහට හුස්ම ගැනීමට අපහසුතාවක් දැනුණා. මා ආශ්වාස කරන වාතය ප්‍රමාණවත් නොමැති බව මට දැනී ගියා. ඒත් මා අපහසුවෙන් හුස්ම ගැනීම, හුස්ම හෙලීම ගැනම සිහිය තබා ගැනීමට උත්සාහ දරුවත් මට හුස්ම පපුවේ හිරවෙන ගතියක් දැනුණා. අපසුව කට හොඳට හැර ආශ්වාස වාතය කටින් ගත් අතර ප්‍රාශ්වාස වාතය නාසිකයෙන් පිට කළා. වේගයෙන් එසේ කළ අතර හුස්ම රැලි 15ක් 20ක් පමණ ගත් අතර ඒ දෙසට මා සිහියෙන් බලා සිටියා. පුදුමයකි. ඉන්පසු මාගේ සිරුරට දැන් පොඩ්ඩක් එතන වචනය අපහැදිලි ස්වාමීන් වහන්ස සිරුරට දැන් ඉන්ටර්නෙට් එක ඉරේස් කරලා තියෙනවා කියලා. දැන් නාසිකාවෙන් ගන්න ආශ්වාස වාතයේ ඇති බව දැනුණා. ඒවන විට ගත සංසිදී ඇති බවත් දැනුනි. පැයක් පමණ මා පර්යංකයේ රැඳී සිටියා. භාවනාව සාර්ථක උනේ නැති බව සිතට දැනුණා. මෙහි වරදක් ඇතොත් පෙන්වා දෙන ලෙස ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සූපත් බව වහවහ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා ප්‍රාර්ථනා කරමි. වාර්තාව අවසන් ස්වාමීන් වහන්සේ.
ඔව් අපිට හොඳ මේ ආධුනික වார்த்தාවක්. නමුත් ඒ ගැටලුව විසඳගන්න තියෙන මේ ක්‍රමයක් තමයි පෙනියන්නේ. ඉතින් එයාට ඉදිරිපත් වෙන්න පුළුවන් ද දන්නේ නේ නදීප් මහත්තයා. නැත්තම් මෙතන එයා නැද්ද දන්නෙත් නැහැ නේ.
නම හිමුණුත් සඳහන් කරන අවස්ථාවේ ස්වාමීන් වහන්සේ ආර්.එම්. ගුණපාල මහතා හෝ මහත්මිය සම්බන්ධ වෙලා ඉන්නවා නම් කරුණාවෙන් ඉල්ලා සිටින අන්මියුට් කරලා සම්බන්ධ වෙන්න කියලා.
අවසරයි ස්වාමීන් වහන්සේ, මට හිතන විදියට නම් එහෙම කවුරුත් ඒ නමින් නම් සම්බන්ධ වෙලා නැහැ.
ඔව්ගේ වාර්තාව ලියලා ගිහිල්ලාද?
නෙවෙයි සංශාස, අපිට
මික්සෙල්ලාරේ සම්බන්ධ වෙලා. මික්සෙල්ලාරේ
සම්බන්ධ. ආ හරි. එහෙනම් ඔව් වාර්තාවේ අර වචන ටික දෙක තුනක් මිසින් වෙලා තියෙනවා. ඒක ටිකක් අර අපැහැදිලි මට. නමුත් කියන්න තියෙන්නේ අපිට හුස්ම රැල්ලට හිත තිබ්බට පස්සේ අපිට වෙන්නේ ඕනම කෙනෙක් ආනාපානය හෝ පිම්බිම හැකිලිම හෝ කය හෝ එන්නෙන්ඩ අර ගොරෝසු භාවය සියුම් වෙනවා. සියුම් වුණාට පස්සේ නිකන් අපිට තේරෙන්නේ ඔක්සිජන් මදි, හුස්ම මදි. ඉතින් ඔය අත්දැකීම මරණ මොහොතේ කාටත් වෙනවා. ඒකින්ද තමයි ගාලා උඩට ඇදලා මරණ මොහොතේ ඔකෝම අසහනයෙන් දේශයෙන් මැරිලා යන්නේ. මෙන්න මේ හුස්ම ටික අර ගෙවෙන්න දෙන්නේ නැහැ. ඒක කොහොම හරි උත්සාහ කරන්නේ ඒ චුට්ට හරි අල්ලගෙන තියාගන්න. ඒකින්ද තමයි ඔය සෑම සතෙක්ම තමන්ගේ ජීවිතේට ආදරේ. ඒ ආදරේ හින්ද කොහොම හරි ඒ පණකට ගහගන්න තමයි උත්සාහ කරන්නේ. ඒකින්ද ඔය ආනාපානෙත් නැතුව යන එක අපිට පුරුදු නැත්තම් අපිට දැනෙනවා මේක නිකන් අපි පපුව හිර කරනවා වගේ, නැත්තම් මේ හුස්ම මදි, නැත්තම් මේක මහා භයානක දෙයක් වගේ අපිට තේරෙන්න ගන්නවා. නමුත් මේක කමටහන සුද්ධ වෙන්න තියෙන්නේ. ඇත්තටම යාගේ සුද්ධලා තිනවා මේක එහෙමම අඩු වෙන එක ස්වභාවය. ඉතින් අපි කලබල කරන්නේ නැත්තම් අපේ හිතත් එහෙම දුවන්නේ නැත්තම් කම්පන චංචල එන්නෙන් අඩු වෙන්න අපේ හිතයි කයයි දෙකම සංසිඳෙන්න අපිට අවශ්‍ය නැහැ එච්චර ඔක්සිජන් ප්‍රමාණයක්. අපිට අවශ්‍ය නැහැ එච්චර හුස්ම ප්‍රමාණයක්. ඉතින් ඒකින්ද අර ආහාරය අපිට අපි ගන්න ආහාරය පවා එච්චර අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද මේ එන්න සියුම් වෙද්දී අපි ඒ දේවල් ටික අපි එහෙමම ඉඩ දෙද්දී ඔක්සිජන් ප්‍රමාණයත් අඩු වෙනවා, හුස්ම ප්‍රමාණයත් අඩු වෙනවා. අපි බය නැතුව ඒ ටික බලන් ඉද්දී හොඳට තේරෙනවා මේක එන්න තැම්පත් වෙනවා. තැම්පත් වෙන්න ගත්තට පස්සේ අපි අර කෘතිමව ඒක දැනගත්තාම මේක මෙහෙම තමයි කියලා අපි අර කෘතිමව හුස්ම ගන්න ගතිය අඩු වෙනවා. එතකොට අර පපුව හිර කරන ගතිය, බය වෙන ගතිය, වෙවුලන ගතිය ඔක්කොම අඩු වෙලා අර ස්වභාවිකවම හුස්ම අඩුවීම දිහා හොඳට බලන් ඉන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඒක තමයි කියන් තියෙන. ඒකින්ද ඔය මෑත ඉතිහාසයේ මම හොඳට දැක්කා ඔය හුස්ම රැල්ල අඩුවේගෙන යද්දී ගොඩාක් පිරිස කියලා තිබ්බා මේක නැවත හුස්ම ගන්න එහෙම නැතිව යන්නේ නැහැ කියලා. ඉතින් ඒක තමයි බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරන්නේ හැම අර සියුම් වෙන්න මේක අර ලුණු ගෙඩිය පොත් අරිනවා වගේ එන්න කෝසෙන් ඇතුළට යන එක. ඕලාරි කත්තපටිලාභයේ මනෝමය අත්තපටිලාභයෙන් සංඥාමය අත්තපටිලාභයෙන් මේ ප්‍රතිස්ථාපනය වෙද්දී මේක ටික 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 අඩු වෙන හැටි අපි හුරු කරන්න ඕනේ. අපේ ජීවිතේට පුරුදු නැහැ. ඒක තමයි සාපේක්ෂතාවයේ අපිට පුරුදු වෙන හැටි. ඒක පුරුදු වෙන අපිට තේරෙනවා මේකක් අල්ලාගෙන ඉද්දි කොච්චර අපිට නැතුව යනවද කියලා. ඉතින් ඒක පුළුවන් තරම් අර නැති වෙන එක දිහා නැත්තම් අඩු වෙන එක දිහා හොඳට බලන්න පුරුදු වෙද්දී ඔය වගේ දැනෙනවා පුදුමාකාර සහනයක්. ඊට පස්සේ මේ හුස්ම රැල්ල අඩුම වෙලා සියුම්ම වෙලා සුකුමතර වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ බොහෝම නොදැනෙන මට්ටමටම යන්න පුළුවන්. ඊට පස්සේ නැවතත් ආයෙ හුස්ම දැනෙන්න පුළුවන්, ආයෙ නොදැනෙන්න පුළුවන්. මේ වගේ මේකට චක්‍ර කීපයක් යනවා. ඉතින් මේ පළවෙනි චක්‍රය තමයි ටිකක් බය වෙලා මේක හරි ගිහින් තියෙන්නේ. ඉතින් දිගට දිගට මේ වගේ චක්‍ර කරගෙන දෙන්න මේ ආනාපාන විතරක් නෙමේ වේදනාව වලටත් සද්ද වලටත් සිතුවිලි වලටත් මේ දේම වෙයි. ගොඩාක් සිතුවිලි ඇවිල්ලා එකපාරට අපිට වද දෙයි. ඊට පස්සේ ආයෙ ටික නැති වෙයි. ආයෙ මතු වෙනවා ආයෙ සද්ද ටිකක්, නැත්නම් සංඥා ආලෝක මොනවා හරි ටිකක්. ඊට පස්සේ ඒකත් ආයෙ නැති වෙලා යනවා. මේ වගේ අපිට එන අරමුණු හැම දෙයක්ම ගොරෝසු මට්ටමින් එනවා. ආය සියුම් වෙනවා, ආය ගොරසු මට්ටමින් එනවා. ඒ වගේ අපිට එන තරහා, රාගය, මෝහය හැම දෙයක්ම එක පාඩ ගොරසු මට්ටමට ඇවිල්ලා නැති වෙනවා. ඉතින් ඒකෙදී අර ගොරසු මට්ටමේදී අපි සියුම් කරගන්න දඟලන්න ඕනේ. නමුත් ඒක දැනගත්තා නම් මේ ගොරසු වෙලා තියෙන්නේ, මාව කලබල වෙලා තියෙනවා, මං තරහා ගිහිල්ලා තියෙන කියලා, ඒක ලොකු දැනුමක්. ඒක ලස්සන උපමාවක් මට ඒ දවස්වල ධම්ම රන්සියාමුදුරුව මට කියලා දුන්නා. කවුරු හරි මොකක් හරි ලොකු ප්‍රශ්නයක් හින්දා ඒ ගෙදර කවුරු හරි මරලා මේ මනුස්සයාට තරහා ගිහිල්ලා මේ මනුස්සයා කැත්තක් අරගෙන එනවා, මන්නයක් නැත්නම් කඩුවක් අරගෙන එනවා අපේ ගෙදරට, මේ මගේ හොඳම යාළුවෙක් අර හතුරව මරන්න යන. ඉතින් ආපු ගමන් කියන වරේ යන්න මරන්න, මෙහෙමයි මූ මරලා තියෙනවා අපේ, මෙහෙමයි මෙහෙම යන් 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 කියලා කියද්දි උට බණ කියන්න යන්න එපා කි. උගේ ආ ඉඳන් හොඳ මන්නයක් අරන් එන්න ඉඳන් කොහොම ඉඳන් ඉඳන් මං මන්නයක් අරන් එන්න කියලා හෙමිර ගෙට යනවා. ගෙට ගියාට පස්සේ අර උ චුට්ටක් වෙලා එතන ඉන්නෝනේ. ඊට පස්සේ පොඩ්ඩක් ඉඳන් මේ මේ කඩුව වෙනවා වයිෆ් පොඩ්ඩක් මේ මේ පොඩ්ඩක් ඉඳලා යන්න. ඊට පස්සේ අර ඉන්න ගමන් හෙමීට කියනවා උට මේමනේ බං දැන් අපි ගහන්න ගියෝ පොලිසියෙන් ඔතෙන්ට ඇවිල්ලා ඇති. ඒකින්ද අපි ගහන එක දැම්ම ගහන්න නැතුව පොඩ්ඩක් ප්ලෑන් කරලා ගහන්න ඕනේ. පොඩ්ඩ ඉඳගනින් කෝක අපි ඔයෝ සැලසුම් කරන්න අපි හෙටයන් කියලා අර චුට්ටක් ඉඳුවා. දැන් ඌ ටිකක් හුස්ම ගන්නවා. ඊට පස්සේ පොඩ්ඩක් ඉඳන් උඹට දැන් හදිස්සියෙන් ඉන්නේ උඹට වතුර ටිකක් ගෙන වයිෆ්ට කියන කතා සුමනා වතුර එකක් ගෙන. ඊට පස්සේ දැන් ඉතින් ඔහොම පොඩ්ඩක් ඇදී ආව වතුර එක ගෙනාවේ නෑ කියමුකෝ. ඊට පස්සේ චුට්ටක් ඇදී කියනවා අපි මෙහෙමයි. අපි දැන් හෙට ගහන්න ගියත් ඕක ලෑස්ති වෙලා ඉන්නේ. අපි තව චුට්ටක් සතියක් ප්‍රමාදෙමුකෝ කියලා ඊට පස්සේ දැන් ආයේ කියනවා සුමනා තේකක් හදපන් කියලා. දැන් ඇත්තටම වයිෆ් ගෙදර නෑ. නමුත් දැන් ඒම කියලා කියලා අර මිනිස්සයා පොඩ්ඩක් කූල් ඩවුන් කරාට පස්සේ උට කියනවා මේකනේ බං ඔබ ගහලා කියලා ඇති වැඩේ මොකද්ද? අපි හිරේ යන එක විතරනේ කියලා අන්තිමට අර මිනිස්සයව තැම්පත් කරන්න ඕනේ ස්ටෙප් බයි ස්ටෙප්. අපේ හිතත් දේශයක් ආවට පස්සේ දේශේ එවෙලෙම නැති කරන්නේ නැතුව චුට්ටු 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 ඒකට ඉඳ දුන්නාට පස්සේ යා විසින්ම ඒක තැම්පත් වෙනවා. ඒකට අපේ ජීවිතේ හුරු නැහැ. ඒ හුරුව තමයි ඔය දැන් ටික ටික එන්නේ. ඉතින් ඒක කතා කරන්න ඇත්තටම සෑහෙන ටිකක් ගන්න තිබ්බයි ලියෙද. නමුත් තියෙන තොරතුරු ටිකෙන් කියන්න තියෙන ඕම හැම දෙයක්ම මේ ගොරෝසු මට්ටමේ ඉඳන් සියුම් මට්ටමට දැනෙන දේ ඉඳන් නොදන්නා මට්ටමට යන්න අපේ ජීවිතේ හුරු කරන්න කියලා අපි යනවා ඊළඟ වතාවට.
එහෙමයි ස්වාමීන් වහන්ස. ඊළඟ වාර්තා ඉදිරිපත් කිරීමට පෙර ස්වාමීන් වහන්ස අපිට දෙක් රාජිකාගෙන් පොඩ්ඩක් දැනගන්න ඕනේ. මේ දෙකට අපි වැඩසටහන සමාප්ත කරනවා කියලා තියෙනවා. අපිට විනාඩි 5ක් පමණයි තියෙන්නේ රාජිකා.
මම හිතන්නේ ධම්ම කුසල ස්වාමීන් වහන්සේ අවසර දුන්නා ඒ ඊළඟ ප්‍රශ්නෙත් ඉදිරිපත් කරන්න. අද
කුසල හඳුනන දෙමුද අපි ඒක?
නෑ ස්වාමීන් වහන්ස, ඔබවහන්සේ තමයි පිළිතුරු දෙන්නේ. උනාට උන්වහන්සේ වැඩසටහන කරගෙන යන්න අවසර දුන්න ස්වාමීන්
වහන්සේ. තෙරුවන් සරණයි. පින්වත් ස්වාමීන් වහන්ස, මා මූල කමටහන ලෙස ආනාපාන සතිය වැඩුවා. මා පළමුව පරයන්කේ සිටින විට ශරීරයේ ඉරියව්ව කෙරෙහි සිත යොමු කර හුස්ම රැල්ල දෙස සතිමත්ව අවධානය යොමු කර හුස්ම රැල්ල නාසිකාග්‍රයෙන් ඇතුළු වීමත් හුස්ම රැල්ල පිටවීම දෙසත් සතිමත්ව සිටියා. ආශ්වාසයේ කෙටි බවකුත් ප්‍රාශ්වාසයේ දිගු බවකුත් දැනුණා. හුස්ම රැලි 15ක් 20ක් පමණ වැඩිවීමෙන් පසු මෙතෙක් සිතුවිලි වලට යොමු වීමක් දැනුණා. සිත අතීත සිතුවිලි හා අනාගත සිතුවිලි වලට යොමු වීමක් සිදු වූ බව මාහට හැඟී ගිය නිසා නැවත සතිය පිහිටුවාගෙන භවනාවේ යෙදීම කළා. එසේ පැය භාගයක් පමණ කාලයක් ආනාපාන සතියේ යෙදී සිටියා. තවදුරටත් භවනාව සිදු කිරීමට වහන්සේගේ උපදෙස් අපේක්ෂා කරමි. තෙරුවන් සරණයි. වාර්තාව අවසන් ස්වාමීන් වහන්සේ.
ඔව්, මේක කෙටියෙන් කියන්න තියෙන්නේ අර ඊයේත් එක්කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවා වගේ. එයා කියනවා ඒ දැන් බොහොම සතිමත් වෙලා දත් මදින්න ගියාම දත් මැදලා එක්කෝ බ්‍රෂ් එක තියන්න ඕන තැන තියන්නේ නැහැ, කොමඩේ උඩ තියෙනවා. ඒ වගේ කරන්න ඕන නේ වැඩේ නෙමෙයි අනික් වැඩේ වෙන්නේ. ඉතින් මං කොහොමද සතිය කියලා හිතන් ඉන්නේ මොකද්ද කියලා. ඉතින් ඒ ඩෙෆිනිෂන් එකේ පොඩි වැරද්දක් තියෙනවා. ඒක හින්දා අපි හිත පිට ගියා නැත්නම් අනාගතයට අතීතයට ගියා කියලා දැනගත්තාම ඒ දැන ගැනීමත් ලොකු සතියක්. ඒක සාහවේ මේ වෙප්පුල සතියක්. ඒක ඒ කියන්නේ අපේ එන අරමුණු අපේ තියෙන කරදර බාධක නැත්නම් අපේ තියෙන අකුසල් කුසල් හෝ අපිට දැන ගැනීම සතියෙන් කියන කෘත්‍යයක්. නමුත් සතිය වැඩ කරන්නේ කුසල ධර්මයක් එක්ක වෙන්න පුළුවන්. නමුත් අපිට අකුසලයේ සහ කුසලයේ දැන ගැනීම හැකියාව ඒ දෙකම සතිය. ඉතින් ඒකින් හින්දා අපි හිත පිට ගියා, අනාගතයට ගියා, අතීතයට ගියා කියලා දැනගත්තාම ඒකත් සතිය එක හොඳට බලන් ඉන්න පුළුවන් නම් ස්වභාවිකවම කයට එන්න පුළුවන්. නැවත කයට එනවා, නැවත ආයි සිතුවිලි වලට යනවා, ආයි සද්ද වලට යනවා. ඒකෙන්ද අර ඒක සතිය නෙමෙයි කියන එක හිතා ගන්න එපා. අපි නැවත කයට ගන්නවයි කියන එක ආධුනික යෝගාචරය කරාට ප්‍රශ්නයක් නැහැ, සැකයි නම් බයයි නම්. නමුත් ස්වභාවිකවම එන කයට එන ගතිය තියෙනවා. ඒකට ගරු කරලා ඒක උත්පේරණය කරන්න පුළුවන් නම් මේකේ ඉදිරි පියවර විදියට මේක දකින්න පුළුවන්. එහෙම අමාරුයි නම් නැවත කයට ගන්න එක ඇත්තටම ආධුනිකයෙක්ට හොඳ කමටහනක්. ඒ විදිහට දිග දිගට කරගෙන යන්න කියන එක තමයි කියන්න තියෙන්නේ.
මයි ස්වාමීන් වහන්සේ, ලිඛිත වාර්තා අවසන් අපේ එක අතක් එසවී තිබෙනවා. ඊට අමතරව වාචිකව ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවස්ථාවක් තියෙනවද ස්වාමීන් වහන්සේ?
ඔව් බලමු. මට වෙලාවක් තියෙයි කියලා හිතනවා. ලොකු සංස්ථිර පොඩි වැඩසටහනක් තියෙනවා. අපි බලමු එතකන් පුළුවන් විදිහට සම්බන්ධ වෙන්න. කුසලත් ඉන්නවනේ.
ඔව් මම ඒ නිසා මම පළමුවෙන්ම විලා සිටිනවා netmini sanjana අත ඔසවාගෙන සිටිනවා. අන්මියුට් කරලා ප්‍රශ්න ඉදිරිපත් කරන ලෙස
අවසරයි. අපේ හැමදෙරනේ, අපේ හැමදෙරනේ උමානේ ඉඳන් සුසන්ත කතා කරන්නේ.
ආ ඔව්.
අපේ හැමදෙරනේ මේ මටත් කමටහන් වார்த்தාව සුද්ධ කරගන්න අවස්ථාවක් තියෙනවා අපේ හැමදෙරනේ.
ඔව්.
මම පරියංක භාවනාව ගැන තමයි විස්තර කරන්න සූදානම් වෙන්නේ අපේ හැමදෙරනේ.
ඔව්.
හැමදෙරනේ මේ මං පරියංක භාවනා සුදුසු ස්ථානයක වාඩි වෙලා ඊට පස්සේ ඒ ස්ථානයේ ඉඳගෙන කය දිහා බලාගෙන සුදුසු ආකාරයෙන් ඉන්නකොට දෙතුන් වාරක් උඩට යටට හොඳට බලනකොට උස්මරල්ල දැනෙනවා. දැනෙලා සුළු වේලාවකින් උස්මරල්ල නොදෙනී යන තැනකට වගේ යනවා අපේ හැමදෙරනේ. ඊට පස්සේ මට දැනෙන්නේ හොඳට කොන්ද කෙලින් තියෙන භාවයක් දැනෙන්නේ. පස්සේ වෙලාවක දැනෙනවා හොඳට කොන්ද කෙලින් තිබ්බ නින්ද නොගිය භාවයක්. ඒ වගේ ඒ වුණාට එතන මොකද්ද උනේ කියන භාවය තේරෙන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. ඒ ආකාරයට තමයි බොහෝ වෙලාවට මගේ පරියංක භාවනා සිද්ධ වෙන්නේ. ඒ අතරතුරදී අර ගැස්සිලා වගේ ඒ වගේ දැනුන වෙලාවක ආයි බලන් හිටියාම එක්ක උස්මරැල්ල දිහා හරි කය දිහා හරි බලන් ඉන්න පුළුවන්. වැඩි වාර ගානක් අර අතන අර ස්වභාවයට තමයි යන්නේ අපේ හැමදෙරනේ.
ඔව්. එතකොට ඒ මොකක්වත් දැන් නොදන්න ස්වභාවය හෝ නොදැන ස්වභාවය හෝ ඒ ස්වභාවයට යද්දි නිකම්ම යනවද නැත්නම් ඊට පෙර ලකුණු තියනවද?
ඒ අන්තිම මොහොතේ හරියට ලකුණු හොයාගන්න නෑ හැමදෙරනේ.
ඔව් ඊට පෙර
ඊට අන්තිමයට වගේ ඒක දකින්න හම්බෙන්නේ එක්ක කය දිහා බලන් හිටපු එකක්, උස්මරැල්ලක් දිහා බලන් හිටපු එකක්. හැබැයි මෙතනට ගිය ස්වභාවයයි එතන අන්තිම මොහොතයි වගේ හොයන්න ගත්තොත් එහෙම දැනෙච්ච එකක් නැහැ.
ඔව් හරි. ඒක තව සතිමත් වුණාට පස්සේ මේක නිකාම නෙමෙයි යන්නේ, මේක සියුම් වෙලා එක ගලණයක් තියෙන්නේ. මේකත් එක පැතිකඩවල දෙකක් නෙමෙයි, අර එකේම පැතිකඩක් කියන එක. ඒක සියුම් වෙලා සෙයින් වෙලා සාපේක්ෂව සියුම්ම තත්වයට යනවා. ඒක හොඳට සතිමත් වුණාම ওই ටික හොඳට දක ගන්න පුළුවන්. එතකොට මම අහනවා මෙහෙම ප්‍රශ්නයක්. ඒ මොනවත් නැති ස්වභාවයකටද කැමැත්ත තියෙන්නේ, මනාපය තියෙන්නේ නැත්නම් තියෙන ස්වභාවයකටද?
හාමුදුරනේ ඒ දෙකටම මගේ විශේෂ මේකක් නැහැ. හැබැයි මට මෙහෙම දෙයක් දැනෙනවා අපේ හාමුදුරනේ. දැන් මට දැන් උදේ වැඩ කටයුතු දවසේ වැඩ කටයුතු ඒ දේවල් කරලා ඔක්කොම කරලා ඉන්නන් පස්සේ ඒ පුංචි වෙලාවක් හරි භාවනා කරාන් පස්සේ ඊළඟ දවස පුරාවටම මේ ඉන්න පුළුවන් ස්වභාවීතාවයක් දැනෙනවා. ඒ වගේම මම හිතමු මගේ හිත රාගයකට ගියා, දේශයකට ගියා, ඒ වගේ හොඳටම කැලැත්තිලා ගිය වෙලාවක මේ මට හිතෙනවා දැන් නම් මේ භාවනාවක් කරන්න ඕනේ කියලා. ඒකෙන් පස්සේ පුදුමාකාර සහනයක් දැනෙනවා.
ඔව්.
එහෙම අත්දැකීමක් තියෙනවා.
ඔව් ඒක තමයි අපිට වටින්නේ. ඒක බුදු කෙනෙක් කැරෙන්න වෙන සාසනයක් සාසනයක් නොතිබෙන්න අපිට ඔය තැන් වලින් අපිට හිත කෙලස ගන්න නැතුව ආයේ රිසෙට් කරගන්න. ආයේ නැත්තම් ඔපි තියෙන අපේ ෆෝන් වල බැටරි රිසෙට් කියලා. නැත්තම් මේ රීස්ටෝර් කරනවා, නැත්තම් ෆෝමැට් කරනවා, නැත්තම් ආයේ ඉන්ස්ටෝල් කරනවා වගේ දෙයක් කරගන්න අපිට ජීවිතේට හම්බෙයි කියලා එතනවා.
හම්බෙන්නේ නැහැ ආමතරනේ.
ඔව් මේ දේ නොලැබෙන්න අපිට අපි දන්නෙත් නෑ. අපිට මෙහෙම දෙයක් තියෙනවා, අපේ හිත නිකම්ම තැම්පත් වෙනවා, ස්වභාවයෙන්ම අපේ හිත හොඳයි කියන එක අපි දකින්නවත් හම්බෙන්නේ නැහැ, අපිට ඇහෙන්නෙත් නැහැ. ස්වභාවිකව වුණත් සමහර අයට වෙන්න පුළුවන්. නමුත් අන්දමන්දයි මේක කොහෙන්ද ආවේ මොකද්ද කියන ප්‍රතිපදාවක්වත් නැහැ. ඒකෙන් හින්දා මේ වගේ අර සතිමත් භාවයේ තියෙනවා නම් මේකට යන පාර අපිට හොඳ ක්ලියර් වෙනවා. ඔය වගේම තව 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 එන්න එන්න වෙන්නේ ඉදිරියට යන්න යන්න හොඳට පැහැදිලි වෙනවා මේක ඉරක් ඇඳ වගේ මෙතෙන්ට යන විදිහ. ඒක නැවත නැවත ලක්ෂ වාරයක් වෙන්න 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 අර වැඩ කරන අතරෙම අර කෙලස් තියෙන අතරෙම මෙන්න මේ මොකවත් නැති ස්වභාවය නැත්තම් අරමුණු අල්ලන්නේ නැති ස්වභාවය තියෙනවා අපි ගාව. අපි ඒක අඳුරන්නේ නැතිකම විතරයි තියෙන්නේ. ඉතින් එන්න එන්න වෙන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රතිපදාව ඔස්සේ අපිට කියලා දෙන්නේ මේක ටික 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 මුලින් හුරු කරනවා. මෙතෙන්ට අරන් ගිහිල්ලා මේ අරමුණු මේ අරමුණු වල තියෙන සියුම් භාවයට අපි අරන් ගිහිල්ලා මේ සාපේක්ෂතාවය හොඳට පුරුදු කරනවා. පුරුදු කරාට පස්සේ අපිට සාමාන්‍ය ජීවිතය දැනගන්න පුළුවන්. ඒක උග්‍ර විපස්සනාවේදී අපිට මේ කලබල හිත අස්සෙම තැම්පත් හිතක් තියෙනවා. අපි හැබැයි පුරුද්දට ඇහෙදින්නේ කලබල හිත. ඒකින්ද අපිට ඒ කලබල හිත අස්සෙම තියෙන තැම්පත් හිත තේරුම් ගන්න පුළුවන් වෙච්ච දාට අපිට පුළුවන් ඕන කලබලයක් අස්සේ මරණ චිත්තක්ෂණයේදී බොහොම සතුටින් ඉන්න. ඉතින් අපි ඇත්තටම ගන්න ඕනේ අපේ තියෙන මනාපය, කියන්නේ වැඩිපුර වෙලාවක් අරක ඉන්නවයි කියන එක තුළ අපේ තියෙන පුළුවන් පොඩි ආසාවක් අරකට, අරමුණ නැති ස්වභාවයට. නමුත් එන්න එන්න මේක ප්‍රැක්ටිස් කරපුවාම මේ දෙකම එකයි, එකම තැන මේ දෙකම තියෙනවා කියන එක දැනගත්තට පස්සේ අපිට ඒ දෙකම තියාගෙන අපිට දෙකම දිහා බලන් ඉන්න පුළුවන්. නැත්තම් එකකට අපිට බය නැතුව කලබල හිතේ තින්න පුළුවන් කලබල හිතේ කියලා දැනගෙන, තැම්පත් හිතේ ඉන්නත් පුළුවන් තැම්පත් හිතේ කියලා දැනගෙන. ඉතින් ওই දෙකම තියාගෙන ඉස්සරහ තියාගෙන ඕක දැක්කේ නැහැ වගේ ඉන්නත් පුළුවන්. තනිකර ගොජේට දැම්මට පස්සේ ওই ඔක්කොම තැම්පත්කමයි හිතුවිලි සද්දයි වේදනයි ඔක්කොම එකයි. ඉතින් අපිට ඒක නොදැක්ක වගේ ඉන්නත් පුළුවන්. ඒ විදිහට මේක ටික 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 ගැඹුරට යනවා තේරෙයි. ඒක තමයි ඔය එන්නේ අත්දැකීම. ඒක හොඳට දැනගන්න ඕනේ. අපි අර දවසේ එක වෙලාවක් හරි අපිට කාලසටහනට අනුව කවදාවත් වෙනස් කියන්නේ පුළුවන් තරම් විදියට වෙනස් නොකර හැමදාම උදේ හරි රෑ හරි අපිට පරියන්කයක් දාන්න පුළුවන් වුණාම ගිහි ජීවිතේ තේරෙනවා මොනවද මේ අපි කරන්නේ. මේක තුළ කොච්චර මේ මේ අපි ඇතුළත දාගන්න සංඥා ඉවත් කරගන්න ටයිම් එකක් අපිට කොහෙද හම්බෙන්නේ. අර කියන්නේ අර බුදුහාමුදුර සමාන කරන්නේ අපි ජීවිතේ මිසු තුන්දෙනේ භාර්යාව තුන්දෙනෙක් කියන මිනිහෙට. මේ කතාව අහලා තියෙනවද? අපේ බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතය සමාන කරනවා මිනිස්සු මිනිහෙක් ඉන්නවා, ඒ භාර්යාව තුන් දෙනෙක් ඉන්නවා, ඒ භාර්යාව තුන් දෙනා ඉන්න මිනිහයට සමාන කරනවා. මේ මිනිස්සු මරණ ලෙඩ ඇඳට වැටෙනවා. මැරෙන්න යද්දි අර වැඩිපුරම සාලකු භාර්යාවට අඬ ගහනවා මාත් එක්ක යන්න එන්න කියලා. ඊට පස්සේ බෑ කියනවා. දෙවෙනි භාර්යාවට ඉච්චර සැලකුවේ නැහැ අඬ ගහනවා. එයා කියනවා වලගාවට ඉන්න. තුන්වෙනි භාර්යාව සැලකුවේම නැහැ කියනවා හරි මං එන්නම් කියලා. මහණෙනි කවුද මේ භාර්යාව තුන් දෙනා කියලා. පළවෙනි භාර්යාව තමයි අවුරුදු 70ක් ජීවත් වුණා 35ක් දවසේ භාගයක් රෑ හින්දා 35ක්ම රෑ. ඊට තව අපිට ඉතුරු වෙනවා 35ක් විතර. ඒකේ අවුරුදු 20ක් විතර ඉගෙන ගන්නවා. ඊට පස්සේ තව අවුරුදු 15ක් විතර ඉන්නවා. ඒකේ කොහොම හරි හම්බ කළා හල්ලි භාගයේ වතු පිටි ගේදඩ ඉරකඩම් මේ ඔක්කොම පළවෙනි භාර්යාව. එන්නේ වලගාවට. දෙවෙනි භාර්යාව තමයි ඇත්ත භාර්යාවයි ওই ළමයි බිමයි ඥාති ඔක්කොම ටික දෙවෙනි භාර්යාව. වලගාවට එනවා. නැකිට්ට කිව්වොත් තෝත්තර කරලා පුළුවන් තරම් කුප්පික දාලා හරි ගඟට දානවා. ඒ වගේ ඒ භාර්යාවන් දෙන්නට තමයි අපි සලකන්නේ. නමුත් අර තුන්වෙනි භාර්යාවට අපි සලකන්නේ ඉතින්නේවත් නැහැ. එයා තමයි යන්න ඉන්නේ හැබැයි. ඉතින් ඒ වගේ අපිට දවසේ කාලයක් දාගන්න පුළුවන් නම් අපේ මේ හිත වැඩ කරන විදිය දකින්න නැත්නම් එයාට තැම්පත් වෙන්න, එයාට රිසෙට් වෙන්න, එයාට විවේකයක් දෙන්න, අන්න ඒකෙන් අපිට තේරෙනවා කොච්චර අපි මේ නටනවාද, අපි කොච්චර කැරඹිලාද ඉන්නේ දවස තුල කියලා. ඉතින් ඒක කරද්දී අර හොදෝද මඩේ දානවා වගේ දවසක තේරෙයි මේ විවේකය කියන එක අපිට උපයන්න ඕන දෙයක්, උපෙව්වට පස්සේ ඕන තැනක ගන්න පුළුවන් දෙයක්. ඉතින් ඒ වගේ ටික වර්ධනය වෙද්දී තේරෙනවා මේක ඇත්තටම අරගෙන යන්නේ කොහොමද කියලා. ඊට පස්සේ තියෙන්නේ අර කිව්වා වගේ සත්පුරුෂ ආශ්‍රය විතරයි. ඉතින් ඒකින්ද ඕමානේ උන්නට ඉස්සරණ ඉන්නා වගේනේ නේ.
එහෙ එහෙ.
තරණාම්බුරුති ඉන්නා වගේ තමයි ඉතින්.
එහෙම අපේ ආදරේ.
ඒකටම හරියන්න දුවල දෙන්නත් ඉන්නවනේ.
එහෙ ආදරේ.
පොඩ්ඩ අහලා බලන්න දුවලගෙන උත් ඔකට මොකද කරන්න ඕනේ කියලා.
එහෙම අපේ ආදරේ.
අපූර්වට කියලා දෙයි. ඒකට සුදුනා කියලා හිතනවා තව ප්‍රශ්න තියෙනවද ඒකේ?
සතුටුයි හඳුරනේ
මේ ඉතිරයි ඕකේ කරන්න දෙයක් නැහැ. අපිට පුළුවන් තරම් මේ සත්පුරුෂලෙක් එක්ක අවුලා මේ ටික සාකච්ඡා කරන එකම මදි දප්පා.
ඒක ඇත්ත අපේ අම්මේ මේක පාමාරා ඉතින් මාමාට නැගිටන ඔබ වහන්සේලාගේ හඳහන්ද
එච්චරයි සාදුකාරයක් දීලා අනේ සාසනේ තාම පණ ගහලා දිනනවා කියලා ඒකටම තල්ලුවක් දීගෙන අපි ටික එක්ක අවුලා යන් ඒ ගමන අපිටත් ඔච්චර තමයි.
එහෙ ආත්මේ.
ඔව්. හරි එහෙනම් සතුටුයි ඔමා ඉදන් ඔස්ට්‍රේලියාවෙන් ඉඳන් ලංකාවෙන් ඉඳන් ඈ මේව සම්බන්ධ වෙලා මේ ටික කරගෙන යනවා කියනවත් අපිට දකින්න සතුටුයි. එතකොට අපේ මේ දේවල් වලට තියෙන අපේ මහන්සිය නැතු කියලා කම්මැලිකම නැතු කියලා උදව් කරන්න මානසිකත්වයක් එයි කියලා අපි හිතනවා. ඉතින් කුසල ඇදගෙන යන යෑම ඉතින් අපි ගරු කරන්න ඕනේ සාදුකාරයක් දීලා පින්දෙමු මේ අපි මොන වුණත් ඒ ටික ඇදගෙන යනවා බොහොම කැපකිරීමකින්.
මන්දස අපේ කාලය ඉක්මවා ගිහිලා තියෙනවා.
ඔව්.
අතක් එසවේ තිබෙනවා සන්නාස අපි ගෞරවයෙන් කරුණාවෙන් ඉල්ලා සිටමුද?
ඔව් විනාඩියක් දෙමු. විනාඩියක් දෙකක්.
ආ එහෙමයි සන්නාස. මං ඥාන මං හිතන්නේ මහත්මියේ කරුණාවෙන් ඉල්ලා සිටිනවා ප්‍රශ්නය කෙටියෙන් ඉක්මනින් ඉදිරිපත් කරන්න කියලා.
ඥාන VR 11. ඔව්.
මගේ ප්‍රශ්නේ මේකයි. දැන් අපි භාවනා කරනකොට අර විවේක තුනක් ලැබෙනවා කියනවනේ. ආත්ම විවේකේ, චිත්ත විවේකේ මේ දෙක හොඳටම දන්නවා. ඒක ලැබෙනවා භාවනාවේදී. උපදි විවේක කියන එක තමයි මට පැහැදිලි කරගන්න ඕන.
ඒක තමයි ප්‍රශ්නේ.
ඒකයි.
ඔව්. උපදි විවේක කියන්නේ දැන් හිතන්නකෝ අපි චිත්ත විවේකය, කාය විවේකය කියන එක අපිට අත්විඳින්න පුළුවන්. ඒක ප්‍රැක්ටිස් කරලා පුහුණුවේ හරහා අපිට යන්න පුළුවන්. නමුත් උපදි විවේකය කියන එක තියෙන්නේ අවබෝධය තුළ. ඒ කියන්නේ මේ සාපේක්ෂතාවයේ තේරුම් ගත්තට පස්සේ අපිට මේකේ බලාපොරොත්තු තියාගන්න තැනක් නැහැ කියන එක. චේතනාවක් කරලා ප්‍රාර්ථනාවක් තියලා මේ දේවල් මේ විදිහට විය යුතුයි, කර යුතුයි කියලා අපේ හිතේ තියෙනවනේ දැන්. අඩු ගානේ මේ චිත්ත විවේකය ලබා ගත්තේ මං කියලා හරි තියෙනවනේ. මේ හිතන හොයාගත්තේ මම මේ හිතනට යන්න ඕනේ නැත්නම් මේ අරමුණු මම සියුම් කරගත්තේ මෙහෙමයි අරමුණු මගේ නැත්නම් මේක නැවත නැවත කොහොමද මම මේක ගය මං බොහොම ආඩම්බර වෙනවා මේක පිළිබඳ කියලා අන්න ඒව ටික තමයි උපදි ටික. ඒව ටිකක් නැතුව ගියාට පස්සේ මේ අරමුණු ලැබුණාමකෝ වේදනාව ලැබුණාමකෝ කෙලෙස් ලැබුණාමකෝ හිතන ලැබුණාමකෝ අපි මනාපයක් අමනාපයක් නැත්නම් අපිට බලාපොරොත්තු වෙන්නේ මේක වරෙන් මේක ඵලයන් කියලා.
එහෙමයි.
උදාහරණයක් වශයෙන් කිව්වොත් භව තණ්හාව විභව තණ්හාව කියන එකවත් නැහැ. ඒ කියන්නේ අපිට තියෙන අර උපදි කියන්නේ නැත්තම් උපාදි කියලා කියන්නේ අපි මේ බලාපොරොත්තුවක් තියාගෙන මේක ගන්න ඕනේ මේක චේතනා කර මේ ප්‍රාර්ථනා කරගෙන මේක බලාපොරොත්තු වෙලා මේකට දුක් විඳින නැහැ. ඒ දුකක් නැහැ උපදි විදිහට. ඒ කියන්නේ මේ ළඟා කරගත්ත චිත්ත විවේකය පිළිබඳවත් අපිට බලාපොරොත්තුවක් නැහැ. කෙටියෙම මේ කාලයේ කෙටිヒින්ද මම මේ කෙටියෙම උත්තර දෙන්නේ. ඉතින් ඒ වගේ අපිට තියෙන අර බුදුරජාණන් වහන්සේ කියන්නේ අප්පණීත කියලා. අප්පණීත කියන්නේ ශුන්‍යත අනිමිත අප්පණීත කියන්නේ අප්පණීතෙදි කියන්නේ මේ අඩු ගන්න කිසිම බලාපොරොත්තුවක් නැහැ. අපි මේ භාවනාද කරන්නේ මොකද්ද මේක මගේද කියන ඒ උපදිය ඒ මගේ කියන හැඟීමත් එක්ක ඇති වෙන උපදි ටික ඔක්කොම ගැලවෙනවා. ඒකේ තියෙන්නේ බලාපොරොත්තු චේතනා ප්‍රාර්ථනා අදිනිවේෂණා කියලා ඔය මේ ගිරිමානන්ද සූත්‍රයේදී තියෙන්නේ. අනේ ඒ මේව ටික අපේ තියෙන උල් ටික නැත්තම් මේකේ තියෙන ගැඹුරින්ම යටම බැහැලා තියෙන අර චිත්ත විවේකියත් උපදගත්තට පස්සේ මේක මගේ කියා ගන්න ස්වභාවය සහ මේක නැති වුණොත් මම බෙල්ල වල දා ගන්නවා නැත්නම් මේක මහා මේ මිනිස්සු මහා වදයක් මේ අපිට භාවනා කරන්න දෙන්නේ නැහැ මේ පරිසරයේ කියන ඒ වගේ අර තියෙන බලාපොරොත්තු පමණ චූටි චූටි දේවල් ටික කැඩිනාට පස්සේ ඒක ටිකක් සෑහෙන කාලයක් කරන්න වෙනවා කියලා සඳහන් කරන්නේ. ඉතින් මේ විදිහ දිගට කරගෙන යද්දී ඒක ගැන හිතන එකත් උපදියක් කියලා මන්නම් කියනවා.
එහෙමයි
අපි නම් මේක ඉතින් පුළුවන් තරම් මේක දිගට කරගෙන යද්දී ඒ සුතමේ ඥානයක් වශයෙන් තියාගන්න එක හොඳයි. නමුත් මේ උපදි විවේකී ලැබෙන්නේ අවබෝධයත් එක්ක ස්වභාවයෙන්ම පටිච්ච සම්පන්නව ලැබෙන දෙයක්. ඒකට අපිට තියෙන්නේ අර පෝර දාලා වතුර දාලා ගහ වැවෙන්න ඉඩ දෙන එක. එතකොට එයා ස්වභාවිකවම හිමීට වැවෙනවා. වැවිදී ඒ ප්‍රතිඵල අපේක්ෂා නොකර කරගෙන යද්දී අර ටික ලැබෙනවා අපිට. ඒ ලැබෙන්නේ පුද්ගලයාට නෙමෙයි. අන්න ඒකයි උපදි නැහැ කියන්නේ.
එහෙමයි හැමදෙන්නේ. ඒක අර ගැඹුරු අවස්ථාවක් නේද හැමදෙම.
අනිවාර්යෙන් මේක දෙල්ලමන් නෙමෙයි. නමුත් අපි යන්නේ ටික ටික අහිංසක වෙන්න, නිහතමානිකම ඇති වෙන්න එතෙන්ට තමයි යන්නේ. අපේ නැත්තම් ධ්‍යාන අටම වැඩුවත් ඒක නෙමෙයි වැඩේ තියෙන්නේ. ඊට පස්සේ අහිංසක වෙලා නිහතමානී වෙලා අනේ සාමාන්‍ය පුද්ගලෙක් වගේ ඉන්න පුරුවන් නම් අර උපදි ටික කැඩි කැඩි යනවා. නැත්තම් අපි භාවනා කරන කට්ටිය අනික්කෝ පිස්සු මොනවද මුන් මේ කරන්නේ අපිට භාවනා කරන්න දෙන්නෙත් නැහැ කියලා එහෙම ගත්තොත් අන්න අර ළඟා කරගත්ත එකටත් අපි අයිතිවාසිකම් කියන්නේ නේද? ඒක මගේ කරගන්න යනවා. එහෙම තමයි උපදි වැඩෙන්නේ. ඉතින් උපදි නැති වෙන පැත්තට යද්දි ඒකයි කියන්නේ අර දෙපැත්තම දකින්න කියලා. අරමුණු තියෙන ස්වභාවය නැති ස්වභාවය ඊට පස්සේ කෙලෙස් ස්වභාවය මේ දේවල් මගේ කියා ගන්න තු හොඳට හැම පැත්තම බලන්න පුළුවන් වුණාම උපදි ටික කැඩීගෙන යනවා. ඒක වෙන්නේ විපස්සනාව හරහාම තමයි. සම්පජඤ්ඤය හරහා. පැහැදිලි කියලා හිතනවා.
හොඳට පැහැදිලි වුණා. අපි හැමෝටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
මොහොමත්ම පින් ස්වාමින් වහන්සේ මං හිතන්නේ දැන් අපේ කාලයත් අවසන්. මං රාජිකාගෙන් ඉල්ලා සිටිනවා වැඩසටහන සමාප්ත කිරීම සඳහා ඉදිරි කටයුතු කරගෙන යන්න කියලා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි.
බොහොම පිං, බොහොම ස්තුති නදීප්. බොහොමත්ම පිං ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දෙනමටම ධම්මසාගර ස්වාමීන් වහන්සේ බොහොම කාලයකට පස්සේ නැවත වැඩසටහනට පැමිණීම වැඩසටහන් ලොකු ආලෝකයක් වුණා කියලා මම විශ්වාස කරනවා. බොහොමත්ම පිං ඔබ වහන්සේට ඉදිරියේදීත්, මොකද පැයකමාරක් වැඩසටහන යන නිසා ඔබ වහන්සේට වැඩසටහනට හැකි පරිදි සම්බන්ධ වෙන්න පුළුවන් නම් අපි ඒ සඳහා පාද නමස්කාරයෙන් යුතුව ගෞරවයෙන් ආරාධනා කරනවා. ස්වාමීන් වහන්සේ, මේ කුසල ස්වාමීන් වහන්සේ අනිත් වැඩසටහන සම්බන්ධයෙන් මම හිතන්නේ බ්‍රේක් එකකට ගිය නිසා ඔබ වහන්සේට වැඩසටහන අවසන් කරන්න කියලා ගෞරවයෙන් ආරාධනා කරනවා. පත්ම නැන්දට මම ආරාධනා කරනවා පුණ්‍යානුමෝදනාව කළ ස්වාමීන් වහන්සේ වන්දනා ගාථා කියලා අපි වැඩසටහන අවසන් කරමු.
හරි,
අවසරයි ස්වාමීන් වහන්ස.
ඔව්, තෙරුවන් සරණයි.
අපිට අද ආහාර, සතර ආහාර සම්බන්ධව ඉතා වැදගත් ධර්ම දේශනාවක් ධම්මකුසල ස්වාමීන් වහන්සේ විසින් කරනු ලැබුවා. එසේම අපගේ ප්‍රශ්න, අපගේ මේ වාර්තාවන්ට ඉතා සාර්ථක පිළිතුරු ලැබුණා ඔබ වහන්සේ දෙපළගෙන්ම. ඉතින් ඔබ වහන්සේ දෙපළටම ඉතාම පින් අයිති වේවා. ඉතා ඉක්මනින් මේ ආත්මයේදීම මගඵල සාක්ෂාත් කර ගැනීමට ලැබේවා. ඒ වගේම මේ නිස්සරණ වට වනයේ වැඩවෙසෙන සියලුම ස්වාමීන් වහන්සේලාටත්, කලින් වැඩවිසූ සියලුම ස්වාමීන් වහන්සේලාටත් මේ පින් අයිති වේවා ප්‍රාර්ථනා කරනවා.
සාදු සාදු සාදු.
ගාථා සජ්ජායනා කර දෙවියන්ට පින් අනුමෝදනා කරමු. එත්තාවතාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම්.